Honorable Professor Charita Herath, you have 7 minutes.
Garu Niyojakarak Sabha Sabhapathumani, me ita vedagat vivadayak ada sabhava kaltabi me avasthave api sidukaranne, merate saukhya paddhatiya ha sambandha karagatta. Mama itam satutara patthuna me avasthavedi wacana kipaya prakasha karanna avasthawa labima gana. Mama mulika vashayenma kalpana karanne ape rate nidahas adhyapanayat nidahas saukhya sevayan kiyana me deka visheshayenma yatat vijiten passe api hadana alut rate itamathma wedagath dhanaatmaka rajya yantrana dekak vidiyata api pili aragena tibuna eka idiriyatath ehema piligata yutuwa tiyenawa. E nisa mata pera katha kala වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා කිව්වා වගේ මේ ශේෂ්ඨ දෙකේම නිදහසට පස්සේ අපි ලබපු ජයග්‍රහණ රාශියක් තියෙනවා. ඒක අපි පිළිගත යුතුව තියෙනවා. හැබැයි මේ ශේෂ්ඨ දෙකම නවීකරණය වීම සම්බන්ධව මම කියන්නේ වෛද්‍ය දැනුම ගැන නෙමෙයි, වෛද්‍ය ශේෂ්ත්‍රයගේ දැනුම ලබා ගැනීමේ ක්‍රම විශ්වවිද්‍යාලවල ලෝකයේ විශේෂඥ ආයතනවල රසායනාගාරවල තියෙනවා. දැනුම ලබා ගැනීමේ ක්‍රම අලුත් වෙලා ඇති. හැබැයි මේ වෛද්‍ය ශේෂ්ත්‍රයේ කළමනාකරණයේ ආකෘතිය, වෛද්‍ය ශේෂ්ත්‍රයේ මැනේජ්මන්ට් ප්‍රොසෙසර්ස් කියන ඒවා අලුත් වීම සම්බන්ධව බරපතල සාකච්ඡාවක් අපි මේ සභාවෙත් ඒ වගේම මේට පෙර පිටින් තියෙන විධායක ඒ අමාත්‍ය ධූර ඇතුළෙත් කර යුතුව තියෙනවා. අපේ රටේ වෛද්‍ය ශේෂ්ත්‍රයේ වෛද්‍ය දැනුම, හෙද දැනුම, රසායනාගාර දැනුම, විශේෂඥ දැනුම හොඳට වර්ධනය වීම පිළිබඳව ගැටලුවක් නැහැ. හැබැයි ඒ සේවය යාන්ත්‍රණයක් විදිහට සමාජගත වීමේදී අපි ඒ යාන්ත්‍රණය අලුත් කරලා තියෙනවද, ප්‍රතිසංස්කරණය කරලා තියෙනවද, නවීන ලෝකෙට නවීන තත්ත්වෙට ගැළපෙන පරිදි ඒක කරලා තියෙනවද කියලා අපිට හිතන්න වෙලා තියෙනවා. මේක අධ්‍යාපනයටත් එහෙමමයි. නමුත් සෞඛ්‍ය අද කතා කරන නිසා ඒක අපි කල්පනා කරන්න ඕන. විශේෂයෙන්ම මම පහුගිය දවස්වල කෝප් කමිටුව හරහා පොදු ව්‍යාපාර කාර්ක සභාව හරහා අපි බැලුවා මේ රටේ මේ බෙහෙත් සම්බන්ධ ප්‍රශ්නය. අපේ වෛද්‍යවරු ගණනාවක් මෙතන ඉන්නවා. මේ රටේ බෙහෙත් සම්බන්ධ ප්‍රශ්නේ එක කාරණයක් ගරු සභාපතිතුමනි, අපේ රට ඇතුලේ තියෙන බෙහෙත් තියෙන්නේ කොහෙද, කොච්චර ප්‍රමාණයක්ද කියලා අපිට සිස්ටම් එකක් ඇතුලේ හොයාගන්න හරිම අමාරුයි. මේක සිස්ටම් එකක් ඇතුලේ හොයාගන්න බෑ කියලා කිව්වට වැරද්දක් නෑ. මංගාව තියෙනවා දත්ත. අපේ රටේ මේ ශේෂ්ත්‍රයට විශාල මුදලක් වැය කරලා තියෙනවා. මේ ශේෂ්ත්‍රයට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය දීපු දත්ත අනුවම බැලුවොත් එක ආයතනයකට, එක තාක්ෂණික ආයතනයකටම රුපියල් මිලියන 524,768,258ක් ගෙවලා තියෙනවා මේ සිස්ටම් එක කරන්. හැබැයි අදත් අපි දන්නේ නැහැ උතුරුමැද පළාතේ කොයි රෝහලේ කොච්චර බෙහෙත් තියෙනවද කියන එක. කාට හරි තර්ක කරන්න පුළුවන් නැහැ අපි දන්නවා කියලා. මම පැහැදිලිව කියනවා මේ මොහොතේ සෞඛ්‍ය ඇමතිතුමාට, ලේකම්තුමාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට පැහැදිලිව කියන්න බෑ අප රටේ රට ඇතුලේ තියෙන බෙහෙත්වල තත්ත්වය මොකද්ද කියලා. මහා බැංකුවට, බැංකු පද්ධතියට කියන්න පුළුවන් අද හැන්දෑවේ හවසට අද ලැබිච්ච පොරින් කරන්සි ඒ රටේ ඩොලර් කීයද, යෙන් කීයද, එහෙම නැත්නම් ස්ටර්ලින් පවුන් කීයද කියලා කියන්න පුළුවන්. හැන්දෑවේ කම්පියුටර් සිස්ටම් එක බලලා රටට ආපු සියලු දේවල් කියන්න පුළුවන්. රටේ කරන්සි කොහෙද තියෙන්නේ කියලා පෞද්ගලිකංශය ඇරියාම බැංකු පද්ධතිය ඇතුලේ කියන්න පුළුවන්. අපිට අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ අපි කරන මේ වැය කිරීම බෙදා හරින්නේ කොහොමද, කොතනද ස්ටොක් වෙන්නේ, කොතනද තියෙන්නේ කියන එක සම්බන්ධ කියන්න ශක්තිමත් දැනුමක්, අපිට සහයෝගයක්, අපිට පද්ධතියක් නැහැ. මේකයි ඇත්ත தત્වේ. මේක වෙනස් කරන්න ඕන. මේකට අපි මහන්සි වෙන්න ඕන. මේක කාගේවත් වැරද්දක් විදියට නෙමෙයි මම කියන්නේ. මේක ලොකු ප්‍රශ්නයක්. මේ කියන බෙහෙත්වල මම ඉතාම පැහැදිලිව කියනවා සමහර බෙහෙත් සමහර තැන්වල අසංවිධිත ලෙස, අසංවිධානාත්මක ලෙස, අසම්පූර්ණ ලෙස සමහර තැන්වල තියෙනවා. ඒ බෙහෙත් කොහාටද යන්නේ කියන එක පිළිබඳව බෙහෙත් ඕඩර් කරන අය දන්නේ නැහැ. මේ බෙහෙත් විශේෂයෙන්ම MSD එකට, මෙඩිකල් සප්ලයි ඩිවිෂන් එකටත්, SPC එකට, ස්ටේට් ෆාමසූටිකල් කෝපරේෂන් එකටත් වඩා ශක්තිමත් දත්ත කළමනාකරණ පද්ධතියක් අපි ලබා දිය යුතුව තියෙනවා. මේක රටක් විදිහට NHS National Health Service සම්බන්ධව අපි පැරදිලා තියෙන්නේ පස්සට ගිහිල්ලා තියෙන්නේ වෛද්‍යවරුන්ගේ දැනුමතින් නෙමෙයි, හෙද හැදියන්ගේ දැනුමතින් නෙමෙයි. අපි පස්සට ගිහිල්ලා තියෙන්නේ මැනේජ්මන්ට් සර්විස් එක පැත්තෙන් අපි ඉස්සරහට ඇවිල්ලා නැති නිසා. මෙන්න මේක නිසායි කොච්චර මුදල් ආයෝජනය කරුවත් මේ අංශේ මේ යාන්ත්‍රණය අර බහිරවය ගිල්ල වගේ වෙනවා. අපි MRI එකට කියනවා, එහෙම නැත්නම් MNR එකට අපි චෝදනාව ගේනවා, අපි MSD එකට චෝදනාව ගේනවා, අපි SPC එකට චෝදනාව ගේනවා, අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාව ගේනවා. මේ චෝදනා ඔක්කොම එකිනෙකාට කරගන්නේ අපි අතර මේ පද්ධතියක් නැති නිසා. අපි දන්නේ නැහැ රට ඇතුලේ මේ මොහොතේ කොච්චර බෙහෙත් කොච්චර ප්‍රමාණයකට කොච්චර තැන්වල කොයි කොයි විදිහට තියෙනවද, ජනතාවට කොච්චර බෙදලා තියෙනවද කියලා. මේක මම වෛද්‍යවරයෙක් නොවුනට මගේ කෝප් කමිටු කාලය ඇතුලේ මට පේන ඉතාම පැහැදිලි කාරණයක්. මේකට වියදම් කරන්න ඕන ගරු සෞඛ්‍ය ඇමතිතුමනි, මේකට වියදම් කිරීමේ වැරද්දක් නැහැ. හැබැයි මේ පද්ධතිය ශක්තිමත්ව අපි ඉස්සරහට ගේන්න ඕන. එන්නේ මාර්යේක හැදුවේ සේනක බිබිලේ ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙනියන්න. නමුත් මම දන්නේ නැහැ ඒ ප්‍රතිපත්ති ඉස්සරහට යන්න පුළුවන් ආකෘතියක එක තියෙනවද කියලා. විශේෂයෙන්ම 1970 ආණ්ඩුව ගෙනාපු ඉතාමත්ම ධනාත්මක ප්‍රගතිශීලී විප්ලවකාරී පදනමක් මේ සෞඛ්‍ය ශේත්‍රයට නිර්මාණය කරන්නයි සේනක බිබිලේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනාවේ. ඒ ප්‍රතිපත්තියේ ඉතාමත්ම වැදගත් ජයග්‍රහණයක් විදිහට NMR එක පිළිගන්නවා නම් පෞගිය රජය අපිට ඉස්සල්ලා හිටපු රජය ඒක ඇති කිරීම ගැන අපේ ගෞරවය අපි දෙන ගමන් ඒක ඉදිරියට ගෙනියන්න තීරණාත්මකව මැදිහත් වෙන්න ඕන. මම ඉතාම කනගාටුවෙන් කියනවා අපේ ඇකඩමික් ශේත්‍රයේ හිටපු සමහර අය මේක හිටියා. එයා ඉතාම විශේෂඥ වෙන්න පුළුවන්. හැබැයි ප්‍රැග්මැටික් ප්‍රැක්ටිකල් ගෝගෙටර්ස්ලා මේවට අපිට ගේන්න සමහර වෙලාවට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සේනක බිබිල ප්‍රතිපත්තිය ලිඛිතව කොච්චර හොඳ වුණත් ප්‍රායෝගිකව අපිට ගේන්න බැරි වෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා මම හිතන්නේ සෞඛ්‍ය ශේත්‍රය ඉදිරියට ගෙනියන්න සෞඛ්‍ය ඥානය දැනුම සෞඛ්‍ය විශේෂඥභාවය අපි පිළිගන්න ගමන් සෞඛ්‍ය ශේත්‍රයේ යාන්ත්‍රණයට ශක්තිමත් මැනේජ්මන්ට් සර්විස් එකක් ඇතුලේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමෙන් විතරයි මේ නිදහස් සෞඛ්‍ය සේවයේ ඇත්ත ප්‍රතිඵලය අර ඈත හොරවපතාන ඉන්න ඈත වීරකැටියේ ඉන්න කංකසන්තුරේ ඉන්න බැටිගොලෝල ඉන්න ඒ හැම ජනතාවටම එක ලෙස ගමන් කරන්නේ. මෙන්න මේක සඳහා අපි මේ සභාව ප්‍රතිපත්ති හදන එහා පැත්තෙන් විධායක බලය ක්‍රියාත්මක කරන අමාත්‍යාංශෙත් එකතු වෙලා ඒක කරන්න පුළුවන් ප්‍රතිපත්ති වෙනසකට රටගෙනිය ගත්තොතින් NHS සර්වේ ලෝකේ බ්‍රිතාන්‍ය ගාවට ඉහළම තැනකට ගේන්න පුළුවන් රටක් බවට මේ රට පත් කරන්න පුළුවන් කියලා විශ්වාසය පළ කරමින් ගරු ඇමතුමාට මගේ සුභපැතුම් ඉදිරිපත් කරමින් මාන්‍ය හද වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Sridharan, you have 16 minutes.
Gaurava Kulukalin Pradita Visarara Vargale, Indriya Dinam Inda Sugadhara Vidiyangal Thodarbana Othivaippugalai Pirinayin Poludhu Enakku Kidaitha Sandarbathirkku Nandrigal. Miga Mukkiyamaga Indri Naadu Oru Periya Poruladhara Vilaivai Sandhithirukkira Inda Neram Naattile Sagala Thuraigalum Oru Stambitha Nilaiyai Adaindirukkirathu. குறிப்பாக எரிபொருட்களுடைய விலைகள் என்பது இந்த நாட்டு மக்களை தெருக்களிலே வரிசையிலே காக்க வைத்து இதுவரை 9 பேருக்கு மேற்பட்டவர்கள் வரிசையிலே நின்ற பொழுதே காலமாகி இருக்கிறார்கள், மரணங்களை சந்தித்திருக்கிறார்கள். இந்த மரண சந்திப்பும் நாட்டிலே இருக்கின்ற பொருளாதாரத்தினுடைய வீழ்ச்சியும் பல்வேறுபட்ட மக்களுடைய சுகாதார நடவடிக்கைகள் தொடர்பிலே பல கேள்விகளை உட்படுத்தியிருக்கிறது. யாழ்ப்பாண குடாநாட்டிலே அண்மையில் விசர் நாய்க்கடிகளுக்கான மருந்து இன்மை காரணமாக ஒரு சிறுவன் உயிரிழந்தான் என்ற செய்தியையும் நாங்கள் பத்திரிகையிலே பார்த்திருந்தோம். பலர் விசர் நாய்க்கடியால் பாதிக்கப்பட்ட நிலையில் வைத்தியசாலைக்கு அவர்கள் சென்ற பொழுது இன்று ஊசி போட முடியாது, நீங்கள் இன்னொரு கிழமை அல்லது நாட்கள் கழித்து வாருங்கள் என்று அவர்கள் திருப்பி அனுப்பப்பட்ட நாட்கள் யாழ்ப்பாண வைத்தியசாலைகளிலே நடைபெற்றிருக்கிறது. பல்வேறுபட்ட இடங்களிலும் மிகப்பெரிய அளவிலே வடக்கு கிழக்கில் மட்டுமல்ல நாடுபூராகவும் இந்த குறைபாடுகள் இருந்தாலும் இன்று வடக்கு கிழக்கிலும் இந்த பாம்பு கடிக்கான ASV நாய்க்கடிக்கான ARV போன்றவற்றினுடைய தட்டுப்பாடு மிகப்பெரிய அளவிலே காணப்படுகின்றது. நான் நினைக்கிறேன் இப்படியே தொடர்ந்து போனால் நாய்க்கடிகள் நாய்க்கடிக்கான மருந்து சரியான முறையிலே வழங்கப்படவில்லை என்றால் சில வேளை அங்குள்ள மக்களில் சில பேர் குலைக்க தொடங்கி விடுவார்கள். சரியான முறையில் இந்த வைத்தியம் செய்யப்பட வேண்டும். கௌரவ அமைச்சர் அவர்களும் இங்கு இருக்கிற காரணத்தால் நான் இந்த விடயத்தை பதிவு செய்கிறேன். அண்மையிலே வைத்திய நியமனங்கள் சிலது செய்யப்பட்டிருக்கிறது, வைத்தியர்கள் சில இடங்களுக்கு நியமிக்கப்பட்டிருக்கிறார்கள். ஆனால் கௌரவ அமைச்சர் அவர்களே, அனலதீவு, நைனாதீவு, நெடுந்தீவு போன்ற இடங்கள் தரைவழி தொடர்பில்லாத தனித்தீவுகள். நெடுந்தீவு ஒரு மாவட்ட வைத்தியசாலையாக இருந்து அது ஒரு அதைவிட அடுத்த தரத்துக்கு அந்த வைத்தியசாலையுடைய தரம் குறைக்கப்பட்டது. சரியான போக்குவரத்து நெடுந்தீவுக்கு இல்லை. எந்த ஒரு இதுவரையும் பாவிக்கப்பட்ட வடதாரகை வள்ளமும் இடையிடையேதான் தன்னுடைய பயணத்தை செய்கிறது. குமுதினி படகு இயங்க முடியாமல் திருத்தத்திற்காக அது வல்வெட்டுத்துறையை கொண்டு செல்லப்பட்டிருக்கிறது. நெடுந்தாரகை இயங்க முடியாமல் கிடப்பிலேயே போடப்பட்டிருக்கிறது. அந்த மக்களுக்கு ஒன்று நடந்தால் நெடுந்தீவிலே இருக்கிற மக்களுக்கு ஒரு பாம்பு கடியோ அல்லது அவர்களுக்கான அத்தியாவசியமான ஒரு மருத்துவம் என்றால் அவர்களுக்கான ஒரு படகு ஆம்புலன்ஸ் இல்லை. இது நெடுந்தீவுக்கு மட்டுமல்ல, நைனாதீவு, அனலதீவு, எழுவதீவு போன்ற தரைவழி தொடர்பில்லாத அந்த தீவுகளுக்கு ஆம்புலன்ஸுக்காக பல காலங்கள் கோரிக்கைகள் முன்வைக்கப்பட்டும் இதுவரை நடைபெறவில்லை. ஆனால் அந்த மக்கள் அதனால் பலமுறை பாதிக்கப்பட்டிருக்கிறார்கள். நிரந்தர வைத்தியர்கள் யாரும் நியமிக்கப்படுவதில்லை. இங்கு நாங்கள் யாழ்ப்பாணத்தில் இருந்து கொழும்புக்கு வருவது போல அந்த தீவு பகுதிகளிலே வைத்தியத்திற்காக செல்லுகின்ற வைத்தியர்கள் தாதியர்களுக்கு ஒரு சிறப்பு கொடுப்பனவை வழங்குங்கள் என்று உங்களுக்கு முதல் 2015 இருந்து 19 வரை இருந்த ராஜித சினாரட்ன கௌரவ அமைச்சராக இருந்த பொழுதும் நாங்கள் இந்த கோரிக்கையை முன்வைத்தோம். ஆனால் இதுவரை எந்தவித முன்னேற்றங்களும் மேற்கொள்ளப்படவில்லை. இதன் காரணமாக தீவக பகுதிகளில் இருக்கின்ற பல மக்கள் அங்கு வாழ முடியாமல் அந்த இடங்களை விட்டு இடம்பெயர்கின்ற மருத்துவ கல்வித் தேவைகளுக்காக இடம்பெயர்கின்ற தீவுகளை விட்டு வெளியேறுகின்ற ஒரு துர்ப்பாக்கியமான நிலைமை அந்த இடங்களிலே நடைபெறுகிறது. ஆகவே தயவு செய்து தீவக பகுதி வைத்தியசாலைகளில் பணிபுரிகின்ற வைத்தியர்கள் தாதியர்களுக்கான ஒரு சிறப்பு ஏற்பாடு இருக்க வேண்டும். அவர்களுக்கான ஒரு சிறப்பு கொடுப்பனவு இருக்க வேண்டும். அந்த தீவகங்களுக்கான ஒரு படகு ஆம்புலன்ஸ், படகு மூலமாக நோயாளர் காவு வண்டியாக அது பயன்படுத்தப்பட வேண்டும். அவ்வாறு ஒன்று இருந்தால்தான் அந்த மக்களுடைய வைத்திய தேவைகளை சரியான முறையிலே செய்ய முடியும். இது இந்த இடங்களிலே நடைபெறுவதில்லை. நான் பல இடங்களிலே பார்க்கிற பொழுது யாழ்ப்பாணம் மட்டுமல்ல, கிளிநொச்சி, வவுனியா, மன்னார், முல்லைத்தீவு, அதிலையும் விட திருவோணமலை, அம்பாறை, மட்டக்களப்பு போன்ற இடங்களிலும் நாங்கள் கண்காணிக்கின்ற பார்வையிடுகின்ற இடங்கள், நான் தென்பகுதியிலே நான் பார்வையிடுவதில்லை. வைத்தியசாலைகளுக்கு போகக்கூடிய தேவையும் எனக்கு ஏற்படவில்லை. நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற மண்ணிலே உள்ள வைத்தியசாலைகளை நான் பார்வையிடுகிறேன். அவ்வாறு பார்வையிடுகின்ற இடங்களிலே பல வைத்தியசாலைகள் இன்றும் இயங்க முடியாமல் இருக்கிறது. பண்டத்தெரிப்பிலே ஒரு வைத்தியசாலை, அந்த மக்கள் தங்களுடைய சொந்த பணத்திலே காசு செலவழித்து கட்டடம் கட்டி அவர்கள் தளபாடங்களோடு செய்திருந்தார்கள். அந்த பண்டத்தரிப்பு வைத்தியசாலையை இயக்குவதற்கு இன்னுமே ஒரு சரியான ஒரு வைத்தியரை நியமித்து தாதியர்களை நியமிப்பதற்கு அரசாங்கத்தினால் நடவடிக்கை எடுக்கப்படவும் இல்லை. அது எப்பொழுதோ இருந்து ஒரு நாளோ ரெண்டு நாள் ஒரு வைத்தியர் சென்று வருகின்ற இடமாக இருக்கிறதே தவிர பெரும்பகுதியான மக்கள் வாழுகின்ற அந்த பண்டத்தரிப்பினுடைய பகுதி, மாதகள் பண்டத்தரிப்பு பகுதியினுடைய மக்கள் இந்த வைத்திய தேவைக்காக தங்களுடைய வழிகளை பார்த்துக் கொண்டிருக்கிறார்கள். ஏதாவது பிறக்குமா என்று. குறிப்பாக கிளிநொச்சியில் இருக்கின்ற பல வைத்தியசாலைகளிலே வைத்தியர் பற்றாக்குறைகள் உண்டு. ஆனால் இப்பொழுது நியமிக்கப்பட்ட வைத்தியர்கள் மூலமாக அந்த பற்றாக்குறைகளுக்கு ஓரளவு தீர்வு கிடைப்பதாக சொல்லப்படுகிறது. ஆனால் தாதியர்களுடைய பற்றாக்குறை என்பது மிகப்பெரிய அளவிலே வடக்கிலும் கிழக்கிலும் காணப்படுகிறது. கௌரவ அமைச்சர் அவர்களே, தாதியர்களுக்காக விண்ணப்பம் கோரப்படுகிற பொழுது அவர்கள் கணிதம், விஞ்ஞானம் பிரிவுகளிலே கற்றிருக்க வேண்டும். அவர்கள் காப்போத்த சாதாரண தரத்திலே தமிழ், ஆங்கிலம், கணிதம் உட்பட விஞ்ஞானம் உட்பட திறமை சித்திகளை பெற்றிருக்க வேண்டும் என்று கோரப்படுகிறது. அவ்வாறு கோரினாலும் அவருடைய வயசு 22 இருக்கிறது. வயதில்லை, 22 விண்ணப்பிக்கலாம் என்றால் அவர்கள் 26 27 வயதிலே இருக்கிறவர், ஏற்கனவே கணித விஞ்ஞான பிரிவுகளிலே கற்றுக்கொண்டவர்கள் இவ்வாறு இந்த தாதியர்களுக்கான விண்ணப்பத்தை செய்ய முடியாது. அதிலும் 5% ஆண்களுக்கு என்று சொன்னால், ஒரு வைத்தியசாலைக்கு 100 நீங்கள் தாதியர்களுக்காக தெரிவு செய்கிற பொழுது 5 தான் ஆண்கள் தெரிவு செய்யப்படுகிறார்கள். இந்த பெர்சன்டேஜும் இன்னும் ஆண் தாதியருடைய தொகையை அதிகரிக்கவில்லை. ஆகவே ஒரு காலகட்டத்திலே அரசாங்கம் விசேடமாக கலை வர்த்தக பிரிவுகளிலே கற்றுக்கொண்ட மாணவர்களையும் எடுத்து அவர்களுக்கான பயிற்சி அளித்து அவர்களுக்கான தாதியர் கல்லூரியிலே தாதிய பயிற்சியை முடித்த பின்னர் அவர்களுக்கு வழங்கப்பட்டது, நியமனம் வழங்கப்பட்டது. ஆனால் இப்பொழுது படித்த கணித விஞ்ஞானம் படித்தவர்கள் வெளியிலே இருக்கிறார்கள். கணித விஞ்ஞானம் படித்தவர்கள் விண்ணப்பிக்கலாம் என்று கேட்கிறார்கள். ஆனால் அவருடைய வயதெல்லாம் 22 இருக்க வேண்டும் என்றால் அவர்கள் 25 எல்லையை தொட்டிருக்கிறார்கள், விண்ணப்பிக்க முடியாமல் இருக்கிறது. இதனால் தான் இந்த வடக்கு கிழக்கில் இருக்கின்ற பல வைத்தியசாலைகளில் சிங்கள மொழி மூலமான தாதியர்கள் நியமிக்கப்படுகின்றார்கள். இப்பொழுது நீங்கள் 50 தாதியர்களை யாழ்ப்பாண வைத்தியசாலைக்கு நியமனம் செய்தால் அங்கே இருக்கின்ற 52 தாதியர்கள் அங்கிருந்து இடமாற்றத்திலே தென்பகுதிக்கு வருகிறார்கள். நீங்கள் 50 பேரை நியமனம் செய்கிறீர்கள் யாழ்ப்பாண போதனா வைத்தியசாலை, ஆனால் 52 பேர் அங்கிருந்து வழியிலே செல்கிறார்கள். அவ்வாறு வழியிலே செல்வதானால் எப்படி அந்த பற்றாக்குறை நீக்கப்படும்? 50 பேரை கொடுக்கிற பொழுது அந்த 50 பேரும் அங்கேயே இருந்தால், ஏற்கனவே இருந்து 52 இருந்தால்தான் யாழ்ப்பாண போதனா வைத்திய சாலையினுடைய காடர் எண்ணிக்கை சரியான முறையிலே நியமனமாக இருக்கும். ஆனால் போகிறவரை விட, நியமனத்துக்காக போகிறவரை விட வெளியேறுகிறவர்கள் கூடுதலாக இருந்தால் தொடர்ந்தும் அந்த மாவட்டங்களிலே தாதியர் பற்றாக்குறை நடைபெற்றுக் கொண்டே இருக்கிறது. இது ஒரு தீர்க்க முடியாத விடயம். ஏனென்றால் இதற்குரிய காரணம், தென்பகுதியிலே இருந்து வருகிற தாதியர்கள் அங்கு நியமிக்கப்படுகிறார்கள். அவர்கள் எப்பொழுது 2 வருடம் 3 வருடம் முடிந்தால் தாங்கள் சொந்த இடத்துக்கு போகலாம் என்பதை பார்க்கிறார்கள். பிள்ளையல்ல, அவர்கள் தங்கள் இடத்துக்கு பெறுவதற்காக அவர்கள் சிந்திப்பார்கள். ஆனால் அந்தந்த மாவட்டங்களை சேர்ந்தவர்களை இவ்வாறு நியமிப்பதன் மூலம் இதற்கு ஒரு உடனடியான தீர்வை காண முடியும். அந்த தீர்வு இல்லாத வரைக்கும் மொழி விளங்காத அடிப்படையில் கூட வடபகுதியிலே பல வைத்தியசாலைகளில் நோயாளர்கள் பாதிக்கப்படுகிறார்கள். பல இடங்களிலே மருத்துவம், நாங்கள் சொல்கிறோம் மெடிசின், மருந்து இல்லாத காரணம் என்று இருந்தாலும் மருத்துவர்களுக்கான மொழி பிரச்சனை அங்கு நிறைய அளவிலே காணப்படுகிறது. இது கூட பல நோயாளிகளை பாதிக்க செய்கின்றது. அது தயவு செய்து இந்த நாட்டிலே 2 மொழிகளையும் அங்கீகரிப்பதற்கான சட்டம் இருந்தும், இந்த நாட்டிலே மொழிகளுக்கான உரிமைகள் இருந்தும், ஆனால் அந்தந்த இடங்களில் நியமிக்கப்படுகின்ற பெர்சன்டேஜ் ஆகும், இலங்கையில இருக்கின்ற மொழிவாரி அடிப்படையிலான விகிதாசாரத்தையாவது நீங்கள் கருத்திலே கொண்டிருந்தால் வடக்கு கிழக்கிலே தமிழ் தாதியர்களை நியமிப்பதில் எந்த இடையூறும் ஏற்படாது என்றுதான் நான் கருதுகிறேன். இது மிக முக்கியமானதும் கூட. ஆகவே யாழ்ப்பாணம் மட்டுமல்ல, நான் குறிப்பிடுவது வடக்கு கிழக்கிலே இருக்கின்ற பல வைத்தியசாலைகளில் இவ்வாறான நிறைந்த குறைபாடுகள் காணப்படுகின்றது. உதாரணமாக நான் என்னுடைய சொந்த இடம் வட்டக்கச்சி. வட்டக்கச்சியிலே கிட்டத்தட்ட அந்த கிராமத்து வைத்தியசாலைக்கு 1 வருடமாக வைத்தியர் இல்லை. இப்பொழுது ஒரு வைத்தியர் நியமிக்கப்பட்டிருக்கிறார். ஒரு சிங்கள மொழி பேசுகின்ற ஒரு வைத்தியமாவது வருகை தந்திருக்கின்றார். அவருடைய பணியை நல்லாக சொல்லுகின்றார்கள், நான் நிராகரிக்கவில்லை. ஆனால் நீண்ட காலங்கள் இவ்வாறு வைத்தியர் இல்லாமல் இருக்கிறது. பிரபந்தநாடு வைத்தியசாலை ஆரம்பிக்கப்பட்ட நாளிலிருந்து ஒரு வைத்தியர் இல்லாத வைத்தியசாலையாகவே அது காணப்படுகிறது. கண்ணகி நகர், பிரபந்தநாடு, புன்னையீராவி போன்ற கிராமங்களை உள்ளடக்கிய ஒரு பெரிய மக்கள் தொகை வாழுகின்ற குழுமத்திற்காக உருவாக்கப்பட்ட ஒரு வைத்தியசாலையிலே இன்று வைத்தியர் இல்லை. கண்டாவளை வைத்தியசாலைக்கு நியமிக்கப்பட்ட வைத்தியர் தான் அங்கேயும் பகுதி நேரமாக தன்னுடைய பணியை ஆற்றுகிறார். இது கிளிநொச்சியில் இருக்கின்ற வைத்தியர்களுக்கான ஒரு பெரிய பற்றாக்குறையும் குறைபாடும். இந்த நிலை மாற்றப்பட வேண்டும். மாற்றப்படாவிட்டால் அங்கு இருக்கிறவர்களுடைய நிலைமை மிக மோசமாக மாறும். அதனை விட மருந்துக்கான நிலைமை எவ்வாறு இருக்கப் போகிறது? குறிப்பாக சிங்கப்பூர், ஜெர்மனி, ஐரோப்பிய நாடுகளில் வாழுகின்ற தமிழர்கள் இப்பொழுது வைத்தியசாலைகளுக்கு தாங்கள் மருந்து பொருட்களை வழங்குகிறோம் என தாங்கள் தங்களுடைய சுய முயற்சியின் மூலமாக சில மருந்து பொருட்களை வாங்கி அன்பளிப்பு செய்கின்றார்கள், வைத்தியசாலைகளுக்காக வழங்குகிறார். நான் அண்மையில் பார்த்தேன், ஆர் திருமுருகன், செஞ்சொற்செல்வர் ஆர் திருமுருகன் அவர்கள் சிவனருள் இல்லத்தின் ஊடாக யாழ்ப்பாண போதனா வைத்தியசாலைக்கான மருந்துகளை கையளிக்கின்றார். அதே போல பிரித்தானியாவில் இருக்கின்ற யாழ்ப்பாணத்தைச் சேர்ந்தவர்கள் வைத்தியசாலைக்கு மருந்து பொருட்களை கையளிக்கின்றார்கள். இவ்வாறு புலம்பெயர் நாடுகளில் இருக்கின்றவர்கள் இந்த மருந்து பொருட்களை வடக்கு கிழக்குக்கு மட்டுமல்ல இலங்கைக்கு கூட அவர்கள் வழங்குவதற்கு தயாராக இருக்கிறார்கள். ஆனால் அதனை நீங்கள் ஒரு சரியான முறையிலே அணுக வேண்டும். அதற்கான ஒரு ஒரு சிஸ்டம் உங்களிடம் இருக்க வேண்டும். என்னென்ன குறைபாடு மருந்து வெளிப்படையாக சொல்லப்பட வேண்டும். ஆனால் அங்கே இருக்கின்ற வைத்தியசாலையிலே சில நடவடிக்கைகள் நடைபெறுகிற பொழுது மாகாணத்துக்கூடான நடவடிக்கைகள் மிகவும் ஒரு பின்தங்கிய நிலையை காணப்படுகிறது. மாகாண சபை இயங்காத நிலையில் ஆளுநருக்கு கீழே தான் மாகாண சபை இயங்கிக் கொண்டிருக்கிறது. ஆனால் அதற்கு உரிய வகையில் அந்தந்த இடங்களுக்கான தேவைகள் சரியான முறையில் நிறைவேற்றப்படவில்லை என்கிற ஆதங்கம் அந்த மக்களிடம் காணப்படுகிறது. ஆகவேதான் நான் உங்களிடம் ஒன்றை பதிவு செய்கின்றேன். மிக முக்கியமாக கௌரவ அமைச்சர் அவர்களே, இந்த விடயத்தில், இந்த சுகாதாரம் சம்பந்தப்பட்ட விடயத்திலே ஒன்று, அந்த மக்கள் நிறைய அளவிலே பாதிக்கப்பட்டிருக்கிறார்கள். இந்த கருத்தரித்த அம்மாக்கள் அவர்களுக்கான போசாக்குணவு, போசாக்குணவு கொடுப்பதிலே காலதாமதம், குழந்தைகள், பிறந்த குழந்தைகளுக்கான போசாக்குணவு, போசாக்குணவு வழங்குவதிலே ஏற்படுகின்ற காலதாமதம், இவையெல்லாம் அந்த மக்களை மிகப்பெரிய ஒரு போசாக்கின்மை சூழலுக்கு தள்ளிவிடுகிறது. இலங்கையிலே கௌரவ அமைச்சர் அவர்களே, கிளிநொச்சிதான் போசாக்கிலே குறைந்த மாவட்டமாக பட்டியல் சொல்லுகின்றது. இலங்கையிலே இருக்கின்ற மாவட்டங்களில் போசாக்கின்மையில் குறைந்தவர்கள் வாழுகின்ற மாவட்டமாக கிளிநொச்சி இருக்கின்றது. அதே போல அந்த அங்கே வாழுகின்ற கிளிநொச்சி யாழ்ப்பாணத்தில் இருக்கின்ற இளைஞர்களிடம் திட்டமிட்ட வகையில் போதைப் பொருட்கள் புகுத்தப்படுகின்றது. இந்த போதைப் பொருளுக்கு அடிமையாகின்றவர்களுக்கான ஒரு அந்த அடிக்ட் ஆகினவர்களுக்கான புனர்வாழ்வு நிலையம் இதுவரை அரசாங்கத்தினால் யாழ்ப்பாணத்தில் எங்கேயும் உருவாக்கப்படவில்லை. கிளிநொச்சியிலே வைத்திய கலாநிதி டாக்டர் ஜெயராஜா அவர்களுடைய பெருமுயற்சியினால் தர்மபுரம் பகுதியிலே இவ்வாறு போதைப் பொருளுக்கு அடிமையான அவர்களை புனர்வாழ்வு செய்வதற்கான ஒரு நிலையம் உருவாக்கப்பட்டிருக்கிறது. நான் சென்று நேரடியாக பார்த்திருந்தேன். நான் அவரை பாராட்டியும் இருந்தேன். கிளிநொச்சியிலே பாதிக்கப்பட்ட இந்த போதைப் பொருட்களுக்கு அடிமையாகிய இளைஞர்களை, அதிலும் 16 வயது 15 வயது குருத்துக்களை அவர் மிகவும் வாஞ்சியோடு அரவணைத்து அவர்களுக்கான புனர்வாழ்வு அளிப்பதிலே ஒரு பெரிய பங்கை ஆற்றுகிறார். யாழ்ப்பாணத்திலே சில மத நிறுவனங்கள், தனியார் நிறுவனங்கள் இவ்வாறான விடயங்களை கையாளுகின்றார்கள். ஆனால் அரசாங்கத்தினூடாக இதற்கான உதவி என்ன? அதற்கான ஒரு வாகனம் வழங்கப்பட்டிருக்கிறதா என்று அது அதிகமாக இருக்கிறது. தென்பகுதியிலே புனர்வாழ்வு நிலையங்கள் இருக்கின்றன. அதற்கென வைத்தியர்கள் நியமிக்கப்பட்டிருக்கிறார்கள். வசதிகள் செய்யப்பட்டிருக்கிறது. யாழ்ப்பாணத்தில் இன்று வேகமாக வளர்ந்து வருகின்ற இந்த போதைப் பொருளுக்கு அடிமையாகின்றவர்களுக்கான புனர்வாழ்வு நிலையம் உருவாக்கப்பட்டு அதற்கூடாக அவர்களுக்கான
Order, please. Honorable Basanthi Appabandara to the chair.
Please continue.
ஆகவே இந்த புனர்வாழ்வு அளிக்கப்பட வேண்டியவருடைய விடயங்கள் மிகவும் தேவையானதாக, அவசியமானதாக காணப்படுகிறது. இதற்கான ஒரு உடனடி நடவடிக்கை மேற்கொள்ளப்பட வேண்டும். அதற்கு ஒரு தனியான துறை உருவாக்கப்பட்டு யாழ்ப்பாண மண்ணிலே அவ்வாறானவர்கள் இனம் காணப்பட்டு பாடசாலை மாணவர்கள், நான் அறிய பலர் என்னிடம் முறையீடு செய்கிறார்கள். என்னுடைய தம்பி, என்னுடைய அண்ணன், என்னுடைய சகோதரன் இவ்வாறு பாதிக்கப்பட்டிருக்கிறார். இதற்கான முற்றம் என்ன? ஒரு தாதிய உத்தியோகத்தர் கூட என்னிடம் தொலைபேசி ஊடாக கேட்டார், எனது தம்பி ஒரு கிட்டத்தட்ட 8 பேரோடு சேர்ந்து ஐஸ் போதைப் பொருளுக்கு அடிமையாக இருக்கிறான், அவனை நாங்கள் மாற்றி எடுப்பதற்கு என்ன வழி, இதற்கு என்ன இருக்கிறது என்று கேட்டார்கள். இது யாழ்ப்பாண மண்ணிலே என்னை கேட்டது. நான் கிளிநொச்சி மண்ணிலே கண்ணாலே பார்த்திருக்கிறேன். இது இலங்கையிலே பல இடங்களில் நடந்தாலும் இவ்வாறு ஒரு திட்டமிட்ட வகையில் அங்கு இளைஞர்கள் இந்த போதைக்கு அடிமைப்படுத்தப்படுகிறார்கள். இது ஒரு மோசமான நிலைமையை அந்த மக்களிடம் உருவாக்கி கொண்டிருக்கிறது. இன்னும் ஒரு கொஞ்ச நாட்கள் செல்ல செல்ல பல கொலைகள், வன்முறைகள் நடைபெறுகின்ற இந்த சூழலில் எடுத்தவுடன் சொல்கிறார்கள், இது சாதாரணமாக அது போதைக்கு அடிமையானவரால் செய்யப்பட்டது, அல்லது அவர் மதுவுக்கு அடிமையாக இருந்தார் அதனால் இது மேற்கொள்ளப்பட்டது என்ற அடிப்படையில் தான் இந்த விடயங்கள் எல்லாம் வெளியிலே மிகவும் ஒரு மென்போக்கான விடயங்களாக பார்க்கப்படுகிறது. ஆனால் ஒரு சமுதாயம், ஒரு இனம் மிக மெல்ல மெல்ல யாருக்கும் தெரியாமல் கொல்லப்பட்டு கொண்டிருக்கிறது. இந்த கொல்லப்படுகிற சூழல் மாற்றப்பட வேண்டும். நீங்கள் கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் பார்ப்பீர்கள், இன்றைக்கு இந்த எரிபொருள்களுக்காக வரிசையிலே நிற்கின்றவர்கள் பலர் தங்களுக்குள்ளே சண்டை பிடித்துக் கொள்கிறார்கள். போலீசார் தாக்குகிறார்கள், ராணுவத்தினர் தாக்குகிறார்கள், அவர்களும் தங்களுக்குள்ளே தாக்குகிறார்கள். இந்த நாட்டிலே ஒரு வன்முறை சூழல் உருவாக்கப்பட்டுக் கொண்டிருக்கிறது. உளவியல் ரீதியாக நீங்கள் சிந்தித்தால் இது எங்கே இருந்து வருகிறது என்றால், இந்த நாட்டிலே சரியான ஒரு திட்டமிடல் இல்லாமல், இந்த நாட்டினுடைய பொருளாதாரத்தை திட்டமிடாமல், இந்த நாட்டிலே எரிபொருளை சரியான முறையில் விநியோகிக்காமையால் இன்று ஆண்கள், பெண்கள், குழந்தைகள், வயோதிபர்கள் என்று வரிசையிலே காத்திருக்கிறார்கள். இதனால் ஒரு வன்முறை ஒன்று உருவாகிறது. ஆனால் இந்த வன்முறையிலே ஈடுபடுகின்ற சிலரை அவதானித்து பார்க்கிற பொழுது பலர் பின்னேரங்களிலே 3 நாட்கள் 2 நாட்கள் காத்திருந்து சிலர் மது அருந்தி விட்டுத்தான் அந்த இடங்களில் இருக்கிறார்கள். இது கூட அந்த வன்முறையினுடைய வடிவத்தை அதிகரிக்கிறது. இது ஒரு இந்த நாட்டினுடைய மிகப்பெரிய அழிவுக்கான ஒரு காரணமாக இது மாறப்போகிறது. இந்த மாற்றத்தை நோக்கி உங்களால் என்ன செய்ய முடியும்? இதற்காக நீங்கள் என்ன அடிப்படை கொள்கைகளை வைத்திருக்கிறீர்கள், அல்ல என்ன திட்டங்களை இதற்காக நீங்கள் தீட்டியிருக்கிறீர்கள்? மிக மோசமாக இந்த இனங்கள் பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிறது. நான் சிங்கள சகோதரர்களுக்காகவும் இந்த இடத்திலே கேட்கிறேன். அவர்களிடம் கூட நான் யாழ்ப்பாணத்தில் இருந்து இங்கு வருகிற பொழுது தென்பகுதியினுடைய பல இடங்களை பார்க்கிறேன். வரிசையிலே காத்திருக்கிற மக்கள், வன்முறைகள், சத்தங்கள், ஒவ்வொருவரும் கொடுக்கின்ற பேட்டிகள், அதனை மீடியாக்களில் வருகிற செய்திகளை பார்க்கிற பொழுது மிக மோசமாக இந்த நாடு போகிறது என்பதை ஒவ்வொருவரும் நாங்கள் அறிந்து கொள்ள வேண்டிய ஒரு காலமாக
நினைத்தான்.
கௌரவ அமைச்சர்களுடைய, சுகாதாரம் என்பது, கல்வி என்பது ஒரு நாட்டினுடைய 2 கண்கள். ஆனால் இந்த சுகாதாரம் இந்த நாட்டில் உங்களுடைய கைகளை விட்டு விலத்தி போய் கொண்டிருக்கிறது. அதிலேயும் குறிப்பாக வடக்கிலும் யாழ்ப்பாண மண்ணிலையும் இருக்கின்ற பல இளைஞர் ஜோதிகளுடைய வாழ்க்கை கேள்விக்குட்படுத்தப்படுகிறது. போதைப் பொருள் என்பது இவ்வளவு ராணுவம், கிட்டத்தட்ட இலங்கையில இருக்கின்ற ராணுவத்திலே 70% ராணுவம் வடக்கு கிழக்கிலே குவிக்கப்பட்டிருக்கிறது. நிறைந்த போலீசார் இருக்கிறார்கள், கடற்படை விமானப்படை இருக்கிறது. எப்படி கேரள கஞ்சா வருகிறது, எப்படி போதைப் பொருட்கள் நாட்டுக்குள்ளா வருகிறது? அப்ப நாட்டிலே இருக்கின்ற இவருடைய நிலைமை என்ன? ஆகவே இது ஒரு மிக மிக யாருடைய ஒரு நடவடிக்கையோ ஒத்துழைப்போ இல்லாமல் இந்த விடயங்களை கையாள முடியாது. இதற்கு போலீசாருடைய ஒத்துழைப்பு இருக்கிறது, ராணுவத்தினுடைய ஒத்துழைப்பு இருக்கிறது. முரசு மோட்டை கிளிநொச்சியிலே கௌரவ அமைச்சர் அவர்களே, சிமியோன் என்கிற ஒருவர் முரசு மோட்டையில் பக்கத்திலே இருக்கிற ராணுவ முகாமில் இருந்து வந்துதான் முரசு மோட்டை கோரக்கன்கட்டி கிராமத்தில் இந்த போதை வசதி இளைஞர்களுக்கு விநியோகிக்கிறார். அவர் விநியோகிப்பதன் மூலம் அங்கிருக்கிற 6-7 இளைஞர்கள் வீடுகளை அடித்து உடைத்திருக்கிறார்கள். ஆனால் அந்த சிமியோன் ராணுவ முகாமில் இருக்கிறார். முகாமில் இருந்து வந்துதான் இளைஞர்களை உருவாக்கி ஒரு படையணி மாதிரி அந்த கிராமத்தையே செய்கின்றார்கள். ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இது சொல்ல வேண்டிய விஷயம். இன்று நடக்கிற மிகப்பெரிய அநியாயம், அந்த மக்கள் வாழ முடியாமல் அச்சப்படுகிறார்கள், பயந்து நிற்கிறார்கள். இதற்கெல்லாம் ராணுவம் போலீசார் உடந்தையாக இருக்கிறார்கள். இதற்குள்ள நடவடிக்கை எடுங்கள் தயவு செய்து.
சுகாதாரம்
பற்றி
பொழுது
விடயத்தையும் கவனத்தில் எடுங்கள் என்று கூறி நிறைவு செய்கின்றேன்.
தேங்க்யூ. Honorable KL Ramukkal, you have 22 minutes.
Sote Ulasna to Mantri Tumani, Visheshama Saukya Kshetre, Sambandhava Kaltabime Vivadayata Sambandhavela Inna Garu Nathi Amathi Varun Siyala Denama E Wenata Ekkama Hitanne Ithamathma Watina Wedagath Adahas Gananawak Idiripat Karana. Meedi Visheshama Sandahan Karannata One Me Adahas Athare මැද කාලීන දීර්ඝ කාලීන එක අපි මොහොතකට ඒ සම්බන්ධව අවධානය යොමු කරන අතර මැද කාලීන දීර්ඝ කාලීන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට අපේ සැලසුම් නිර්මාණය කරනකොට මේ සභාවෙන්ම ඉස්මතු වෙච්ච කරුණු සම්බන්ධව අපේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ වගේම මාචාර්ය චරිත හේරත්නතුමත් එතන අනෙකුත් අයත් ඒ මැද කාලීන දීර්ඝ කාලීන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට අපිට මේ විදිහකට අදහස් ඉදිරිපත් කරේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වඩා ඵලදායී ප්‍රයෝජනවත් සෞඛ්‍ය සේවයක් රටේ ජනතාවට ලබා දීමේ අරමුණින් කියන එකයි. මනාවත වරක් ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු මූලාශ්‍රම මන්ත්‍රීතුමනි, වර්තමාන තත්ත්වය සම්බන්ධව අපි කතා කරනකොට මම හිතනවා මේ කරුණු අතරේදී කියවෙච්ච යම් යම් කරුණු නිවැරදි කිරීම මගේ වගකීමක් සුකමක් කියලා මම අවශ්‍ය කරනවා. පළවෙනියෙන්ම අපි වර්තමාන තත්ත්වය ගිහැ අපි විශ්ලේෂණයක් කරොත් මේකට ප්‍රධානතම හේතුව වුණේ අපේ තිබ්බ විදේශ විනිමයේ හිඟකමක් සහ ඒ හිඟකමත් එක්ක ඇතිවෙච්ච ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් කරා දීර්ඝ වීමේ ප්‍රතිඵලයක් තමයි අපි දකින්නේ. ආර්ථික වැඩපිළිවෙලේදී විශේෂයෙන්ම විදේශ විනිමයේ ප්‍රශ්නයේදී අපට අපි යම් අඩියක් පස්සට ගන්න සිද්ධ වෙලා තිබ්බා. මගේ හිටපු රාජ්‍ය අමාත්‍යතුමා ආචාර්ය චන්න ජයසුමන මැතිතුමාගේ කතාවේදී ඔහු ප්‍රකාශ කරාම එය නැවත කියන්න අවස්ථාවක් කරගන්නේ නැහැ. ඒ කාලය තුල එවකට හිටපු ලේකම්තුමත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් ඒ වගේම ආණ්ඩුකාරතුමත් අපත් සමග සාකච්ඡාවට දෙකක් කෙරුණා. ඒ අවස්ථාවේදී අපට යම් යම් කොරොන්දු එහෙම නැත්නම් යම් යම් කාල රාමුවන් තුළ යම් මුදල් ප්‍රතිපාදන ලබා දීමේ එකක කතාවයක් ආවත් අවාසනාවකට ඒ මුදල් ඒ ආකාරයෙන් සහ විදේශ විනිමය ඒ ආකාරයෙන් අපිට ලබා ගන්නට බැරි වුණා. ඒ නිසා එතෙන්දී ආරම්භ කරපු ඒ යම් කිසි විදිහේ අවපාතයක් වර්තමානයේදීත් යම් මට්ටමකට බලපානවයි කියන එක අපි කාටවත් පිළිගන්න ඕන කතාවක්. හැබැයි එසේ කියන අතරතුරේ අපේ මේ කාලය තුළ මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන සියලුම කණ්ඩායම් එකට ගේන්න අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. අපි විශේෂයෙන්ම කොලෙජස් වල ඒ වගේම අපේ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනිකුත් සියලුම වෘත්තීය සමිතිය කණ්ඩායම් සමග විටින් විට මේ සම්බන්ධව සාකච්ඡා කරලා ගන්නට පුළුවන් හොඳම ක්‍රියාමාර්ග ගැනීමට අපි මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මා කියන්නට ඕනේ බොහොම වගකීමකින් මෙතෙන්දී අපේ මන්ත්‍රීතුමාගෙන් කියවුණා මේ ඇන්ටි රේබිස් වැක්සීන් එක නැහැ කියලා. නමුත් අපි ගත්තොත් මේකට අපි කියනවා ලිස්ට් ඔෆ් වයිටල් අයිටම්ස් කියලා. මොකද මේ බෙහෙත් 14 වයිටල් අයිටම්ස් කියලා අපි ගණන් ගන්නෙ. මේ බෙහෙත් 14 නැතුනොත් ලෙඩෙක් මැරෙනවා. මරණාසන්නයට පත් වෙනවා. ඒ සම්බන්ධව අපිට තර්කයක්වත් නැහැ. ඒ සම්බන්ධව විකල්පත් නැහැ. වෙනත් දෙයක් පාවිච්චි කරන්න හැකියාවකුත් නැහැ. ඒ නිසා මේ බෙහෙත් 14 මේ මොහොත වෙනකොට සියල්ලම අපි සතුව තිබෙනවා. අපිට එකක් අඩුව තිබ්බා පහුගිය කාලේ, එකක් නෙමෙයි අපිට දෙකක් තිබ්බා 14න් අඩුව. එකක් තමයි ඇන්ටි රේබිස්, අනිත් එක ඇන්ටි වෙනම්. ඒ සියලු දේ මේ වෙනකොට අපිට ප්‍රමාණවත් වෙන තරමට ලබා ගන්න අපිට හැකියාවක් ලැබිලා තිබෙනවා. දැන් අදත් අපිට ඇන්ටි රේබිස් 25,000ක් ආවා. ජනවාරි ලබන මාසේ පළවෙනි සතිය වෙනකොට 100,000ක් එනවා. මැද වෙනකොට තව 103,000ක් එනවා. අවුරුද්දට ප්‍රමාණවත් ප්‍රමාණයක් අපට මේ කාලය තුළ ලැබෙමින් පවතිනවා. මේ වෙනකොටත් සියලුම ආරෝග්‍ය ශාලාවලට, ප්‍රධාන ආරෝග්‍ය ශාලා සානිකුත් ආරෝග්‍ය ශාලාවලටත් මේ හයිටම්ස් 14 මේ වෙනකොට ලබලා දීලා තියෙනවා. ඒ නිසා මම අර අනුරාධපුරයේ දරුවෙක් නැති වෙච්ච එක ගැන කතා කරා. මෙතන ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. ඒකට මම හිතන්නේ විශාල වශයෙන් මාධ්‍ය හරහත්, සෝෂල් මීඩියා එහෙම නැත්නම් සමාජ මාධ්‍ය හරහත් විශාල ප්‍රචාරයක් ලබලා දීලා තිබ්බා. ඒ අවස්ථාවේදී මේ දරුවා ආරෝග්‍ය ශාලාවට ගෙනාවපු අවස්ථාවේදීම ඇන්ටි වෙනම් එන්නත ලබා දීලා තිබ්බා. ඒ ඉස්පිරිතාලේ ඒ තිබ්බා. නමුත් එතන ඒ දරුව මැරලා තිබ්බේ වෙනත් ඒකත් එක්ක ඇතිලා තියෙන අතුරු ආබාධ ගණනාවක්. ඒක 100කට 0.1කටවත් එන තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා එවැනි දේවල් මම හිතනවා වැරදි ලෙස නිරූපණය කරලා, වැරදි ලෙස අර්ථ නිරූපණය කරලා.
Sorry,
I am Suren Raghavan. Sorry, Honorable Minister, you can take my time also. Just to clarify one point. Api ballanta hapakam nisa siduvena ennat pilibandawa katha karanawa. Mama gavana wela indaddi uturi palathaye pamanak avuruddakata 18,000 balu sapakam thiyena avuruddakata. Me wenuwen 74,000 wena මාත්‍රා 6ම අපි දෙන්න ඕනේ කෙනෙකුට. නමුත් මේ රටේ නීතියක් තියෙනවා. ඉතින් ඒක නිසා සිදුවේ යුත්තේ බල්ලන්ටයි එන්නත් ගහන්න ඕනේ, මිනිසුන්ට නෙමෙයි. මේ රටේ නීති සම්ප්‍රදායක් තියෙනවා. බල්ලෝ නගර සභාවට පාලනය වෙන්න ඕනේ.
ඒක නීති ප්‍රශ්නයක් නෙමෙයි.
නෑ අනේ මට මගේ කාලේ දෙන්න. මගේ කාලේ තුමාට දීලා තියෙනවා සම්පූර්ණව. නීති ප්‍රශ්නයක් නොවන බව ඇත්ත. නමුත් මේ මෙතන තිබුණු ආරෝග්‍ය ශාලා සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් මම කියන්නේ. ලංකාවේ වීදි බල්ලන් මිලියනකට වඩා ඉන්නවා. නගර සභාවලින් මේවා පාලනය වෙන්නේ නැහැ. ඒක නිසා මිනිස්සුන්ගේ බල්ලෝ හපා කරනවා. දැන් බල්ලෝ හපා කවට පස්සේ මොකද වෙන්නේ? බල්ලන්ට ගෙහ ගන්න ඕනේ බේත වෙනුවට මිනිස්සුන්ට බෙහෙත් ගන්නවා. මේ ක්‍රමය කරුණාකරලා වෙනස් කරන්න. නගර සභාවලට කියන්න ඕනේ මේ පළාත්වල ඉන්න බල්ලන්ව පාලනය කිරීම ඒගොල්ලන්ගේ අයිතියක් කියලා. කරුණාකරලා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා
උත්මාන සදාන් කරාවි.
ඔබේ මන්ත්‍රීතුමනි, මේ කතාවේ ඇත්තක් තියෙනවා. මේ කතාව අපි ගතයුතු සැලකිල්ලට ගතයුතු ඇත්තක්. මාසයකට අවශ්‍ය ඔබතුමාලා විශ්වාස කරන්නේ මාසයකට අවශ්‍යයි එන්නත් 50,000ක් රටේ. ඒක එන්නතක් රුපියල් 35,000ක්. 50,000ක් අවශ්‍යයි මාසෙට. ඒ නිසා මේ බල්ලන් පාලනය කිරීමේ වැඩපිළිවෙල රාජ්‍ය ආයතන සහ මං හිතන්නේ පළාත් පාලන ආයතන හරහා කාලෙකදී ඉස්පෙර කෙරුණා. නමුත් ඒ මං හිතන්නේ අතරලා තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමා අවධානය යොමු කරපු එක ස්තුතියි. මොකද විශාල මුදලක් අපි ඒ වෙනුවෙන් වියදම් කරනවා. මුදල පැත්තක තියෙන දැන් මේ අවස්ථාවේදී තිබ්බ චෝදනාව තමයි මේ එන්නත අපි ගාව තිබ්බේ නැහැ කියන එක. දැන් සම්පූර්ණයෙන්ම අපි ගාව ඒ බෙහෙත් 14ම වයිටල් කියන බෙහෙත් 14ම අපි සතුව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව අඩුවක් නැහැ කියන එක බොහොම වක්‍රීමෙන් ප්‍රකාශ කරනවා. ඊගාවට අපේ තියෙනවා essential medicines කියලා, අත්‍යවශ්‍ය medicines. ඒක තියෙනවා 668ක්. ඊයේ වෙනකොට 50ක් අඩුව තිබ්බා. අද වෙනකොට 48ක් එකෙන් අඩුව තියෙනවා. හැබැයි මේ 48ටම විකල්ප බෙහෙත් පාවිච්චි කරන්න බිබිලේ මැතිතුමාගේ ප්‍රතිපත්තිය අනුව විකල්ප බෙහෙත් ලබා ගැනීමේ හැකියාවක් මේ රටේ සෑම ආරෝග්‍ය ශාලාවකම ලැබලා දීලා තියෙනවා. ඒ වගේම අපිට මේ සති 4-5 ඇතුළත තමයි මේ ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ. ඊට පස්ව මම හිතන්නේ අගෝස්තු මාසයේ සිට අපිට බෙහෙත්වල අඩුවක් තියෙනවායි කියන එක කතා කරන්න වෙන එකක් නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඒ වගේම මේ අවස්ථාවේදී අපිට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඍජුවම සම්බන්ධ වෙන එක තමයි බෙහෙත් සහ සෞඛ්‍ය අංශයේ පරිපාලනමය තත්ත්වයන් සම්බන්ධව තියෙන ප්‍රශ්න. අර ඔබතුමා කිව්වා වගේ වෛද්‍යවරුන්ගේ හිඟකමක්, එහි අනිකුත් සේවකයන්ගේ හිඟකමක් අපිට තියෙනවා. සමස්තයක් හැටියට, ඒක උසුර නැගෙනහිරට පමණක් නෙමෙයි, සමස්තයක් හැටියට අපිට තියෙන ප්‍රශ්නයක්. අපි විශ්වාස කරනවා මොකද පහුගිය කාලේ තීන්දුවක් ගත්තා බඳවා ගැනීම් සීමා කිරීමට අලුතෙන් මංහිතන 2016 තමයි අපේ සර්වේකක් හේමනත්නම් වාර්ෂික වර්තාවක් අරගෙන අවශ්‍ය ප්‍රමාණය අරන් තියෙන්නේ. ඒ සිට මේ දක්වා නැවත වරක් එක රිවීව් කරලත් නැහැ. ඒ වගේම අලුතෙන් යුනිට්ස් ගණනාවක් මේ රටේ ඇති වෙලා තියෙනවා. ඒ මේ කාල පරිච්ඡේද වල 2016 සිට 2022 දක්වා. ඒ නිසා 2016 ගත්ත ඇසෙස්මන්ට් එකට එහෙම නැත්නම් තක්සේරුවට අනුවත් මේ වෙනකොට 9000කට ආසන්න ප්‍රමාණයක සේවකයන්ගේ රික්තයක් තිබෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ 2000 මේක සාමාන්‍ය පුරුද්ද තමයි සාමාන්‍ය ප්‍රැක්ටිස් එකක් හැටියට අපි කරන්නේ අවුරුදු 3න් 3ට ඇසෙස්මන්ට් එකක් අරගෙන ඒ සේවකයන් බඳවා ගැනීම. නමුත් අවුරුදු 6ක් වෙනකන් 7ක් වෙනකන් අද කරීලා නැහැ. මම හිතනවා කාලය හරි අනිවාර්යෙන්ම ඒකට අවධානය යොමු කරන්න. හැබැයි ඒක අපිට යම් කරන් මට්ටමකට කළමනාකරණය කරගන්න පුළුවන් ප්‍රශ්නයක් හැටියට අපි දැක්කේ. ඒ ප්‍රශ්නය ඒ කළමනාකරණය කිරීමට නොහැකි තැනකට ගොස් නැහැ කියන එක සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි අද මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ ඍජුවම සෞඛ්‍ය ක්ෂේත්‍රයටම සම්බන්ධ වෙච්ච දේවල් නෙමෙයි. ප්‍රවාහන ප්‍රශ්නය. ප්‍රවාහන ප්‍රශ්නේ විශාල බාධාවක් වෙලා තියෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. සාමාන්‍ය මම හිතන්නේ ප්‍රවාහන ප්‍රශ්නය සහ ඉන්ධන ප්‍රශ්නය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නෙමෙයි සියලුම ක්ෂේත්‍රවලට බලපාලා තියෙනවා. හැබැයි සෞඛ්‍ය ක්ෂේත්‍රය ජනතාවගේ ජීවිතයත් එක්ක ගැටෙන රටේ ජනතාවගේ ජීවිතයත් එක්ක ගනුදෙනු කරන තර්ක කරන යමනත්නම් ජීවත්වීමේ අයිතිය ගැන කතා කරන ආයතනයක් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ සියල්ලටම පෙර ප්‍රමුඛත්වයක් ලබා දිය යුතුයි. ඒ ලබාගත යුතුයි. ඒ වෙනුවෙන් අපි කටයුතු කර යුතුයි. ඒ වැඩ කටයුතු ටික මේ වෙනකොට වෙමින් පවතිනවායි කියන එක ඒත් වගකීමෙන් බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. මම මේ වෙලාවේ සඳහන් කරන්නට ඕනේ බන්දුල ගුණවර්ධන ප්‍රවාහන අමාත්‍යතුමත් එක්ක දැන් දවස් 4කට පෙර මේ වෛද්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන ක්ෂේත්‍රයේ කණ්ඩායමක් සම්පූර්ණ මේ වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුවා. සාකච්ඡා පවත්වලා පමණක් නෙමේ ඒ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා ගන්නට ඒ සියලු දේ අංග සම්පූර්ණ නොවෙන්නට පුළුවන් යම් මට්ටමකට වැඩපිළිවෙලක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ කොලෙජස් 40ක් තියෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. ඒ 40ම ගෙනල්ලා සෑම සෞඳම ලංකාවේ පළවෙනි වතාවට ඉතිහාස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි ගත්තොත් කොලෙජස් කියලා කියන්නේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න ගායන කොලෙජස්ලා එහෙම නැත්නම් විවිධ අංශවල ප්‍රධාන අංශ 40ක් තියෙනවා. 40ම අපි හැම සෞඳම 2010ට ගෙනල්ලා සාමාන්‍ය පැය දෙකකටමාරක විතර සාකච්ඡාවක් කරනවා. ඒ සාකච්ඡාවේදී අපි ගත්ත තීන්දුව තමයි ඊට පස්සේ අර මහාචාර්ය චරිතා හේරත් මැතිතුමාක් ප්‍රකාශ කරපු විදිහට මේ MSD එකත් එහෙම නැත්නම් මෙඩිකල් සප්ලයි ඩිවිෂන් එකක් තියෙන එකත් ඒකට SPC එකත් වඩා මේ කොලෙජස් වලින් අපි දැන් ලයිස්තු ඉල්ලලා තියෙනවා ඒ අයට වාර්ෂිකව අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය කොප්ප කරනද කියලා. දැන් ඒක එක ක්‍රමවේදයක්. මොකද ඒ කට්ටිය තමයි ඒ වෛද්‍යවරුන් ඒ විශේෂඥයන් තමයි මේක පාවිච්චි කරන්නේ. ඒ අය තමයි ඉදිරියට ඇවිල්ලා කියන්නේ මේ බේත අපිට නැහැ මේ බේත නැහැ කියලා. දැන් ඒ අයට වගකීම මම බාර දීලා තියෙනවා වාර්ෂික ඒ කට්ටියගේ අවශ්‍යතාවය අපිට දෙන්න කියලා. ඒකට MSD එකටවත් එහෙම නැත්නම් SPC එකටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ 40ට තියෙනවා නම් ඒ 40ට තමයි මුළු ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බෙදලා ගිහිලා තියෙන්නේ. ඔවුන්ගේ අවශ්‍යතාවයන් වලට අපි මේ අපේ එකක් අපේ දේශීය නිෂ්පාදනයේ අපි පිටරටින් ගෙනායන කරන එකත් ඒකට සරිලන සැස ගැළපෙන ආකාරයට අපිට කරන්නට පුළුවන්. මම හිතන්නේ ඒක හොඳ අදහසක්. ඒ වැඩපිළිවෙල අපි මේ වෙනකොට ක්‍රියාවට නංගමින් තිබෙනවා. සෑම සෞඳම් මුණ ගැහිලා ඒ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දැන් තිබ්බ ප්‍රශ්නේ තමයි වෛද්‍යවරුන් මම දන්නවා සමාජයෙන් මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම වෛද්‍යවරුන් තමන්ගේ ලේබල් එක ගහලාගෙන ගියත් ෂෙඩ් එකකට ගියාම ඉතාමත්ම පීඩනේ. ඒත් ලකන මම කාටවත් මේකට දොස් කියන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද හැමෝම ඉන්නේ පීඩනේ. ඉන්ධන නැති වුණාම කවුරුත් ඉන්නේ පීඩනේ. ඒකෝට ඒ පීඩනයෙන් ඉන්න තැනට තව කාරු හරියක් කෙනෙක් ඇයි වෛද්‍යවරයා විශේෂත්වයේ එයාට කියලා හද තරක් මම දැකලා තියෙනවා. මම දැක්ක රූපවාහිනිය. එයාට විශේෂ වෙන්නේ එයා නිසා නෙමේ වෛද්‍යවරයා නිසා නෙමේ වෛද්‍යවරයා නිසා ජීවත් කරවන්නට ඉන්න ජනතාව රෝගී ජනතාවට වග කියන්න තියෙන නිසා තමයි ඔහු හෝ ඇය ඒ වැදගත් වෙන්නේ අවස්ථාවේදී. ඒ නිසාම අපි සාකච්ඡා කරලා දැනට නිශ්චිත වශයෙන්ම බලශක්ති අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරලා පෙට්‍රොෂෙඩ් ගණනාවක් අපි වෙන් කරලා තියෙනවා. සෑම සිකුරාදාවකම ඒ දවසම මොකද 150,000 සේවක සමුලක් ඉන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. 150,000ට සරිලන විදිහට අපි ලංකාව වටේම සමහරක් මේකේ අඩුපාඩු තියෙයි. පළවෙනි සැරේ උත්සාහ කරලා බලපුවාම දෙවෙනි සැරේ වෙනකොට අපිට බලතැහැකි මොනවද තියෙන අඩුපාඩු කියලා මගේ මතකයේ හැටියට ෂෙඩ් 74ක් වෙන් කරලා තියෙන ලංකාවේ සෑම සිකුරාදාම මුළු දවසම වෙන් කරලා තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. එතන අපි යම් කෝට එකක් දීලා තියෙනවා වාහනයකට SUV එකකට ලීටර් 40 සිට 50 දක්වත් ත්‍රී වීලර් එකකට 20ක් විස්සක් සහ මොටසයිකල් එකට 15ක් ලබලා දෙන්න. මොකද විශාල පිරිසක් සේවයට වාර්තා කරන මොටසයිකල් වල සහ ත්‍රී වීලර්ස් වල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. ඒ නිසා මෙවැනි ප්‍රගතිශීලී ගණනාවක් වැඩපිළිවෙළවල් ගණනාවක් අපි ඉදිරියට වැඩ කරමින් ඉඳලා. හැබැයි මේ සියලු දේ අංග සම්පූර්ණ ඒ නිසා සියලු දේම ලබන සතියේ සිකුරාදා වෙනකොට හරියයි කියලා හිතුවොත් මම හිතන්නේ අපි වැරදි තැනක ඉන්නවා. අපි මේ පළවෙනියට මේක මේ ක්‍රියාත්මක කිරීමේදී අපිට සමහරක් ඉන්න මේකේ අඩුපාඩු දැනේ. හැබැයි අපි සූදානම් විශේෂයෙන්ම බලශක්ති අමාත්‍යතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. ප්‍රවාහන අමාත්‍යතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. අපි මේ 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 වැඩපිළිවෙල අපි කියන ongoing process එකක් කියලා. අපි මේක මෙතනින් මේක මෙච්චරයි මෙතනින් මේක නතර කරා වැඩේ හරි කියලා ඉන්නේ නැහැ. හෙට දවසේ අපි බලනවා මීට වඩා එහාට යන්න පුළුවන්, මීට වඩා ප්‍රගතිශීලී, මීට වඩා වැඩදායි, මීට වඩා මේ ප්‍රශ්නයට අවතීර්ණ වෙන්න පුළුවන් නම් අපි එතෙන් යන්න සූදානම්. ඒ විවෘතභාවය මේ සාකච්ඡා සෑම එකම අපි තියලා තියෙනවා. විවෘතභාවය පමණක් නෙමෙයි, ඒ අනිකුත් ආයතනත් එක හඬින් අපිත් එක්ක උදව් කරන්න, අපිත් එක්ක මේ පිළිවෙලට එක්කාසු වෙලා මේක වඩා ඵලදායි වැඩ පිළිවෙලක් හැටියට ඉදිරියට ගෙනියන්න එකඟතාවයට පත් වෙලා තියෙනවා. ඊට වඩා වැදගත් ප්‍රශ්නයක් තමයි පහුගිය කාලයේ විශාල වශයෙන් චෝදනාවක් කරලා ලංකාවට සල්ලි එවන්න එපා, රටට සල්ලි එවන්න එපා, සෞඛ්‍ය අමාත්‍යාංශයත් විශේෂයක් වුණ සල්ලි එවන්න එපා. මොකද ලෝකේ රටවල් ගණනාවක් මම ඉතාමත් ස්තුතිපූර්වක මේ වෙලාවේ කතා කරනවා. ලෝකේ රටවල් සහ සංවිධාන ගණනාවක් ප්‍රධාන වශයෙන් රටකට රටකින් දෙන ආධාර අපි දකිනවා. හැබැයි පෞද්ගලික සංවිධාන අපේ ජනතාව පිට රටේ ඉන්න මේ වෙනකොට ඔබතුමාලා විශ්වාස කරන්නේ ඩොලර් මිලියන 82ක් යනකම් අපිට ආධාර ලැබිලා තිබෙනවා. මේ එපයි කියද්දී ලංකාවේ රජයකට සෞඛ්‍යයකට දෙන්න එපා කියද්දී මෙහෙමයි කියද්දී ඒක පැත්තක දාලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්කම ඕන් තීන්දු කරලා ඕන් මේ වෙනකොට මිලියන 82ක් දීමනා හැටියට එහෙම නැත්නම් එක ණයක් එහෙම නෙමෙයි එක එක ආයතන විසින් එක්කාසු කරලා ලෝකේ එක නන් ලයිස්ව කියවන්න බැහැමට දීර්ඝ ලයිස්වක් අපිට ලබලා දීලා තියෙනවා. ඒත් එක්කම අපි ලෝකයේත් එක්ක මේ ගනුදෙනුව බේරගන්න ඕන නිසා මොකද අපේ අවශ්‍යතාවය තියෙනවා ඩොලර් මිලියන 260ක් පමණ දල වශයෙන් අපට වාර්ෂික අවශ්‍යතාවය පිටරටින් ගේන බෙහෙත්වලට සහ ලංකාවේ මේ වෙනකොට 20%ක විතර නිෂ්පාදනයක් වෙනවා. ඒක වැඩි කරන්න බලාපොරොත්තු වෙන. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනීමට අපට අවශ්‍ය වෙනවා ඩොලර් මිලියන 260ක් 270ක්. මම මේ තියෙන අපහසුතාවයන් මැද්දෙව්වත් මම කියන්නට ඕනේ අපේ මේ සම්බන්ධව ලෝකයේ අනිකුත් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම AIIB Asian Infrastructure Investment බැංකුව කියන්නේ, ඒ වගේම මේ අයත් එක්ක සාකච්ඡා කරාම අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 23ක් සහ 50ක්. ඒක කියසුවානේ අපිට ලැබුණා. ADB එකෙන් ලැබිලා තියෙනවා ඩොලර් මිලියන 66ක්. AIIB එකෙන් අපිට කියසුමානේ ඒත් අපිට ඩොලර් මිලියන 100ක් ලබලා දුන්නේ. 100 අපිට අමුද්‍රව්‍ය ගේනදත් ඉඩ ලබලා දීලා තිබ්බා. මොකද අනිත් ඒවාෙන් දීලා තිබ්බේ නැහැ. ඒ වගේම ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ඩොලර් මිලියන 200ක්, ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සතුව ලැබිලා තියෙනවා. අපිට එකම ප්‍රශ්නය තියෙන්නේ අපිට තියෙනවා ලීඩ් පීරියඩ් එකක්. බෙහෙත් ඇනයුම් කරපුවාම, ඒ ඇනයුම ස්ථාවර කරපුවාම එතන සිට මාසෙන් ලෝ මාස 3ක් ගන්නවා ඒ නිර්මාණය නිෂ්පාදනය කරන්න. ඒක අපි කතා කරලා මාස 2කට අඩු කරලා තියෙනවා. ඒ ජූනි මාසේ පළවෙනිදා වගේ අපි පළවෙනි සතියේ දේ කරේ. ඒ නිසා ජූලි, අගෝස්තු, ජූනි මාසේ අපිට මේ අපහසුතාවය තියෙන. නමුත් ඒ අපහසුතාවයත් අපි විශාල වශයෙන් කළමනාකරණය කරලා තියෙනවා. ඒ නිසා මේ කියන මම හිතන්නේ හැම වෙලේම අපි දකින්නේ නෙගටිව් රිපෝට්ස් හැම වෙලේම. මොකද උදේ පාන්දර අපි පත්තරේ ගත්තත් බලපුවාම පටන් ගන්නෙම රටට ලෝකෙට ද්වේෂ කරන වැඩපිළිවෙලක් තමයි අපි දකින්නේ. ඉතින් ඒකත් එක්ක ගොඩනැගෙන මේ මතවාද ඇත්ත නෙමෙයි කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන්නට ඕනේ. මොකද මේ මතවාද සහ ඒ උත්සාහ කරන වැඩපිළිවෙල වැරදි කියන එක මම මේ වෙලාවේ කියන්නට ඕනේ. මොකද එහෙම මහා දැවැන්ත හිඟයක් මම දැක්ක ඊයේ වෛද්‍යවරයෙක් මං හිතන්නේ රූපවාහිනිය ඇවිල්ලා නම් කියනවා. දැන් මේ ෂෙඩ් 74ක් තියෙනවා. මේ ගම්පහ තියෙන්නේ අහවල් ෂෙඩ්. මේක දේශපාලන හිතවතුන්ගේ ෂෙඩ්ස් ටික වෙන්නේ නැති. ඒකේ විශේෂ මුදලකුත් ඒ කට්ටිය ගන්නවා කියලා. ඉතින් ඒ තරමට පහත් මට්ටමකට වැටෙන තැනකට මේ ක්ෂේත්‍රයේ යම් යම් අංශවල ඔය සමිතිය කියන සංවිධානයි කියන අය ක්‍රියාත්මක වෙනක් ගැනම පෞද්ගලිකව සහ පොදුවේ සමාජයක් හැටියට කනගාටු වෙනවා. මොකද මේක බොරදියේ මාළුවානම අවස්ථාවක් නෙමෙයි. මුළු රටක්ම මිලියන 22ක්ම ජනතාව පීඩනයට ලක් කරලා තියෙනවා. කාට කාට හරි ඇඟිලි දික් කරන්න පුළුවන් මේක උනේ අහවල් නිසා, අහවල් නිසා, අහවල් නිසා. ඒක වෙනම ගනුදෙනුවක් කරගන්නට ඕනේ. ඒක බේරගන්න ඕනේ වෙනමම. ඒක මේ අද තියෙන වැඩපිළිවෙලට කලවම් කරගත්තොත් මම හිතන්නේ අපි ලොකු අමාරුවක වැටෙනවා. මොකද දැන් තියෙන්නේ මේ තියෙන දේ කලමනාකරණය කළා මේ අපේ රටේ පුරවැසියගේ අයිතිය සැක ගන්න. පුරවැසියා ආරෝග්‍ය ශාලාවකට යන්න ඕනේ විශ්වාසයෙන් මට එතන අවශ්‍ය කරන සේවය මට ලැබෙයි කියලා. එතන කඩා වැටෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මම බොහොම සතුටු වෙනවා මේ කනගාටු මේ තියෙන පීඩනයන් අස්සේ මේ තියෙන අපහසුකම් මැද්දේ අපිට මිලියන ඩොලර් මිලියන 500ක විතර කියන්නේ අවුරුදු දෙකකට අපි ගත්තොත් 2023 2024 වෙනකන් අපිට අගෝස්තු මාසයෙන් පස්සේ කිසිම අඩුවක් වෙන්නට බෑ. පිටරටින් ගෙන සියලුම බෙහෙත් වලට මුදල් ලැබිලා මේ වෙනකොට ඇනුම් කරලත් ඉවරයි. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් මේ වෙනකොට මිලියන 98ක ඩොලර් මිලියන 98ක වට ඇනුම් කරලා තියෙනවා. ඒ වගේම අනිකුත් ලෝක බැංකුවේ ලබලා දීලා තියෙන මිලියන 18ක ඇනුම් කරලා තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය කරන ප්‍රමාණයටත් එහා ගිය ආධාර අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ කලමනාකරණය කරමින් අපිට මේ අගෝස්තු මාසයෙන් පස්සේ බෙහෙත් හිඟයක් මුදල් නැතිකමට වෙන්න බැහැ. මේ අනිත් වෙනිත් ප්‍රශ්න මතු වෙන්නට පුළුවන්. දත්ත ප්‍රශ්න තිබ්බා මේ ආයතනේ. මේ වගේ තිබ්බා නොයෙකුත් අනිකුත් අක්‍රමිකතා ගණනාවක් ගැන චෝදනා කරලා තියෙනවා. ඒවා මේ වෙනකොට විමර්ශන වෙමින් පවතිනවා. හැබැයි මූලික වශයෙන් අපිට කියන්නට ඕනේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මම දැක්ක අයියේ අවාසනාවට අද සජිත් ප්‍රේමදාස මහත්මයා මෙතන නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා කියනනම් මම කැමතියි මේ විශාල මූල්‍ය වංචාවක් වෙලා තියෙනවායි කියලා සතහන් කරා. දැන් මේක වචන කීපයකින් ඉන්නේ මූල්‍යක වංචාවක් වෙලා තියෙනවා. ඒක වාක්‍යයයි. හැබැයි ওই වාක්‍යය අරගෙන ඊට පස්සේ සෝෂල් මීඩියා එකේ ගහනවා රටේ විපක්ෂ නායකවරයා මූලික විශේෂයෙන්ම ඔහු කියනවා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක. ඒක වාක්‍යයි. ඒ වාක්‍යය ඇති වෙන ඉම්පැක්ට් එක එහෙම නැත්නම් ප්‍රබලභාවය ඒ වාක්‍යයත් එක්ක ඇති වෙලා තියෙන සමාජ මම හිතන්නේ සමාජ පෙරළිය එහෙම නැත්නම් සමාජයේ නෙගටිව් විරුද්ධ විදිහට හිතන ක්‍රම ඔය දෙයන් සම්බන්ධව බලපුවම අපිට කනගාටු වෙනවා. මොකද හේතුව මෙවැනි තත්වයක් තුළ අර මේ පීඩනය එක්ක ඉන්න ජනතාවත් එක්ක යම් අර විමල් වීරවංශ මැතිතුමා කිව්වා වගේ අපි හැම වැඩපිළිවෙලකම මේ මහා
ගරු මැතිතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
මේ කළු වලාකුල්වල අපි රිදී රේඛාවක් දකිනවා. මම දකිනවා මේ රිදී රේඛාව මේ අවස්ථාවේදී. ඒ නිසා ඒත් එක්කාසු කරලා සමාජය අර වල්වීරවංශ මැතිතුමා කීවා වගේ අර පෙට්‍රල් පෝලිම් වල ඉන්න සහෝදර සහෝදරියෝ මම දැක්ක තේ බෙදනවා, කෑම බෙදනවා. ඒ සමාජ විශ්වාසය තමන්ගේ බැඳීම එකට එක්කාසු වෙලා තියෙන ඒ සමාජ ක්‍රමයේ අපේ සංස්කෘතියේ එක කොටසක්. ඒ සංස්කෘතියේ එක කොටසක් තමයි අපිට ප්‍රශ්න මොනවද තිබ්බත් අපි යම් කෙසේ පීඩනයකට ලක් වෙන වෙලාවකට අපිට අවපාතයකට ලක් වෙන වෙලාවට අපේ ජනතාවගේ ඒ හැඟීම් තියෙන කාරු හරි 100%ක් 2%ක් ඇති ඊට වැඩිය ප්‍රතිවිරුද්ධව වැඩ කරන ඒ හැබැයි අපි ඉස්මතු කරන්නේ ජරාවට වැඩ කරන විදිය හොඳ පැත්ත අපි බලන්නේ නැහැ. ඉතින් ඒක අවාසනාවකට කරනවා. ඒ නිසා පොදුවේ ගත්තොත් කාල අවසාන නිසා මම කියනවා මේ රටේ මේ සති පහ ඇතුළත යම් යම් අඩුපාඩුවක් තිබ්බත් ඒ අපි කළමනාකරණය කරනවා.
ගරු අමාත්‍යතුමා ඔබතුමාට තව කාලය ලබා දෙන්න පුළුවන්.
හරි. ඒ නිසා මම අවසාන කරනවා.
පුළුවන් ලබා දෙන්න කාලය තියෙනවා ඔබතුමාට.
හොඳයි. පළවෙනි වතාවට කාලය ගැන ගැටලුවක් තියෙනවා. ඒ කෙසේ වෙතත් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ මගේ කාලයම හදාගත්තේ මගේ කතාවට ඔය මේ අවශ්‍ය ප්‍රමාණයෙන්. ඒ මම නැවත වරක් කියනවා. මේ සති පහ එහෙම නැත්නම් මේ සති හතර පහ ඇතුළත අපිට යම් පීඩනයක් තියෙනවා. අපි කලමනාකරණය කරන්න උත්සාහ කරනවා. අපි විශ්වාස කරන උත්සාහය සාර්ථක කරගන්න අපිට හැකියාවක් තියෙනවායි කියලා. ඒ වගේම ඊගාව වසර එකහමාර දෙකට යනකම් බෙහෙත්වල හිඟයක්වත් නිෂ්පාදනයේ හිඟයක්වත් වෙන්නේ නැහැ. මම උත්සාහ කරනවා මේ කාල සීමාව තුළ අපේ දේශීය නිෂ්පාදනය අපේ මට මතක විදිහට බෙහෙත් වර්ග 40කින් ආරම්භ කරේ. මේ වෙනකොට බෙහෙත් වර්ග 264ක් නිෂ්පාදනය වෙනවා ලංකාවේ. අත්‍යවශ්‍ය බෙහෙතුත් සහ අවශ්‍ය බෙහෙතුත් ඒ දෙකම මේ වෙනකොට නිෂ්පාදනය වෙනවා. අපේ ඉලක්කය වෙන්නේ මේ ඉලක්කය තව ටිකක් ඉදිරියට ගෙනියන්න. ඉතින් මම කනගාටු වෙනවා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ අපි ගෝස් කියලා අපි පාවිච්චි කරන සර්ජිකල් ලංකාවේ මේ ගෝස් නිෂ්පාදනය කරන්නේ දේශීය නිෂ්පාදකවරු 465ක් ඉන්නවා ලෝකය මේ රටේ නිෂ්පාදනය කරන අය. දැන් මේ අයට පිටරටින් ගේනවා නූලක්. ඒ නූලේ අඩුවක් තිබිලා ඒක ගේන්න දැන් අපේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක නෙවෙයි අනිත් එකනේ ගේන්නේ. හැබැයි මම මේක වෙලාවේ මේක කියන්නට ඕනේ මේ නූල ගෙනල්ලා තියෙන්නේ 1977 78 පස්සේ මේ රටට. එතකම් මේක ගෙනල්ලා තියෙන්නේ පූගොඩි. පූගොඩ තමයි නිෂ්පාදනය කරලා තිබ්බේ. අද පූගොඩ කෑලි කපලා විකුණලා තියෙනවා. ඒ මම මේ සතහන් කරන්නේ ඒ සංවිධානයේ 465 දෙනෙක් ඉන්නවා ලංකාවට ඒක බිලියන 2ක විතර පිරිවටක් කරනව අවුරුද්දකට ගෝස් කියලා කිව්වම හිතන්නේ පොඩි දෙයක් කියලා බිලියන 2ක පවර පිරිවැයක් කරා. ඒකේ 465ක් නිෂ්පාදක 465ම දේශීය නිෂ්පාදකය. හැබැයි අර නූල් ගේන එකට ඒකට 160ක් පිරිවැයක් කරනවා. 140යි අපේ වැලී වැඩිෂන් එකක් ඒව නැත්නම් අගේ එක් අසුගිරීමක් වෙන්නේ. අවාසනාවට එදා පොගොඩ තිබ්බනම් අදත් එමනම් ලංකාවේ මේ අපේ රුපියලක්වත් වැය වෙන්නේ නැහැ. ඒක අපේ අවාසනාවක්. ඒක සදහන් ඔයගේ ජාතියේ ගණනාවක් තියෙනවා මේ රටේ. මේ රට වෙනම පරිමාණයකට තියන්න තිබ්බා. එදා ඒ තිබ්බ වැඩපිළිවෙල තව අවුරුදු 5කට 6කට ඉදිරියට ගෙනියන්න හැකියාවක් තිබ්බනම් මම ඒ දේ කියන්නේ බොහොම හදවතින්. මොකද අපි දකිනවා ඒක කඳුළු සලලා වැටෙන්න ඕනේ වෙලාවක්. මොකද අවාසනාවක් ඒ වැඩපිළිවෙල එදා ගෙනෙච්ච තව අවුරුදු 5ක් මේ රටේ ගෙනියන්න තිබ්බනම් මේ ඇඳිලි මේ අපේ විදේශ විනම ප්‍රශ්න මේ රටේ දේශීය නිෂ්පාදන ඒ සියල්ල සම්බන්ධව පිළිතුරු එදා තිබ්බා. ඒක ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මම හිතන්නේ ඒ සියලු අවාසනාවන්ත තත්ත්වය තුළ වර්තමාන තත්ත්වයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුභවාදීව දකින්නට අපි සියලු දෙනාම එක්කාසු වෙලා කටයුතු කරමුයි කියලා ඉල්ලා සිටිමින් වැඩිපුර දීපු කාලයට ස්තුතිවන්ත වෙමින් මම අනන්ත වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුති ගරු දයසිරි ජයසේකර මෙතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
දැන් වෙලාව තියෙනවා කිපින්ද අපේ ඇමතුමාට ඒකින් වෙලාව ටිකක් දෙන්න අපිට කතා කරන්න පුළුවන්. ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, අද දවසේ මේ සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක තිබෙන වර්තමාන ගැටලු සහ ප්‍රශ්න පිළිබඳව කතා කිරීමේදී මම අපේ සෞඛ්‍ය අමාත්‍යතුමත් ඉන්න නිසා විශේෂයෙන්ම එතුමා පහුගිය කාලයේ වකවානුව තුළ සෞඛ්‍ය අමාත්‍යංශය භාරගත්තෙන් පස්සේ විශේෂයෙන් සියලුම වෛද්‍යවරුන් එක්ක එකතු වෙලා ඒ කාර්යමණ්ඩල වලට හොඳින් ඇහුම්කන් දුන්න අමාත්‍යවරයෙක් විදියට මම හිතනවා සමහර කරුණු කාරණා කීපයක් ගැන එතුමාගේ අවධානය යොමු කරන්න මෙතනදී මම බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන් අද තියෙන ප්‍රධානම අර්බුදය සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ සෞඛ්‍ය සැපයුම් ජාලය පවත්වාගෙන යාමේ ප්‍රශ්නේ තමයි අද තියෙන්නේ. මම හිතන්නේ මේක එතුමාට බැර කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මේ රටේ ඩොලර් අර්බුදයත් එක්ක විශේෂයෙන් ලංකාවේ නිෂ්පාදනය කරන සෞඛ්‍ය අවශ්‍ය කරන බෙහෙත් වර්ග ප්‍රමාණය බොහොම කුඩා සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා විශාල ප්‍රමාණයක් අතිවිශාල බෙහෙත් ද්‍රව්‍ය තොගයක් පිටරටින් බිලියන ගානක ඩොලර් මයිතන් රුපියල් බිලියන 60ක් 70ක් විතර සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන මං හිතන්නේ ගන්නක් යනවා 60ක් හෝ 70ක් ප්‍රමාණයක් ඊටත් වැඩි වෙන්න පුළුවන් මං හිතන්නේ. ඒ වගේ ප්‍රමාණයක බෙහෙත් ද්‍රව්‍ය ලංකාවට ගේනවා බිලියන 28ක් රුපියල් බිලියන 260ක ප්‍රමාණය ඩොලර් මිලියන. ඉතින් මං හිතන්නේ මේ ප්‍රමාණය මං හිතන්නේ ඉතාම අර්බුදකාරී තැනකට පත් වෙලා දිනවා. කියන්නේ රුපියල් බිලියන 60ක් 70ක් කියන මං හිතන්නේ ඩොලර් මිලියන 250ක් විතර ප්‍රමාණයක් රුපියල් මිලියන යා රුපියල් බිලියන 600ක් හරි. ඒතර මං හිතන්නේ මේ කාරණය ගත්තෙන් පස්සේ අපිට විශාලම අර්බුදේ තියෙන අන්න එතන. එනිසා ඖෂධ ඒ වගේම ශල්‍ය උපකරණ රසායනාගාරක ප්‍රතික්‍රියක විශේෂයෙන් වෛද්‍ය පරීක්ෂණයට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය මේ සියල්ලම ඩොලර් මත යැපෙන සැපවීම බවට පත් වෙලා තිබෙනවා. එනිසාම විශාල අර්බුදයක් බෙහෙත් ද්‍රව්‍ය පිළිබඳව තිබෙනවා. ඇමතුමා සමහරවල්ට උදාහරණ වශයෙන් කිව්වා මේ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි පුළුවන් තරම් උත්සාහ කරනවායි කියලා මේ වගේ මේක විසඳන්න. හැබැයි ඒ විසඳීමට ඔබතුමා දක්වන උනන්දුව උද්‍යෝගය කොයිතරම් ප්‍රමාණයක් වුණත් මේ ඩොලර් අර්බුදය මත මේ අර්බුදය තව තවත් උත්සන්න වීමේ තත්ත්වයක් තමයි අද තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් සෑම රෝහලකම සමහර බෙහෙත් ද්‍රව්‍ය ඇත්ත වශයෙන් නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා අපේ ග්‍රාමීය රෝහල්වල. ඒ විතරක් නෙමෙයි සමහර ප්‍රධාන රෝහල්වල විශේෂයෙන් පිළිකා රෝහල්වල ඒ වගේම විශේෂයෙන්ම මේ හදවත් රෝගීන්ට හදිස්සියේන හાર્ට් ඇටැක්ස් වලට එන බෙහෙත් වර්ග ඊළඟට ඇන්ටි වෙනම් එක මේ වගේ බෙහෙත් ගණනාවක් අද අත්‍යවශ්‍ය දේවල් නැති තත්ත්වයකට දැන් පත් වෙමින් තිබෙනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමතියි මේකෙදි එක වැරද්දක් දැන් සිද්ධ වෙලා තියෙනවා. සමහර අය අපි මේ කාරණා කතා කරනකොට මීට කලින් තිබුණා සමහර අයට LC එක ඕපන් කරලා බැංකුවලට ගියාම බැංකුවලින් අවශ්‍ය කරන කටයුතු ටික කරනවා කියලා කිව්වට ඇත්ත වශයෙන්
බැංකු පද්ධතියට ගියන් පස්සේ බැංකුවල ඩොලර් නැති අර්බුදයක් තියෙනවා. ඒ නිසා ඒ තුල ඕඩර් කරලා තියෙන බඩු ටික ගෙන්න ගන්න පුළුවන් වාතාවරණයක්වත් දැන් ඇති නැති තත්යකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඉස්සර ඕපන් කවුන්සලින් ගෙන්නන්න හැකියාව ලැබිලා තිබුණා. නමුත් මම හිතන්නේ මහ බැංකුව විසින් ඕපන් කවුන්ට් වලින් ගෙන්න එක නතර කරා. විශේෂයෙන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් විදේශ රටවල් වල ඉන්න ඒ අයගේ යම් ඉඩකඩම් තිබුණා නැත්නම් සමහරලාවට උන්ගේ යාළු මිත්‍රයන් ඉන්න නැත්නම් බිස්නස් එකක් කරන අයට සල්ලි ටික දාන්න කියලා ඒකෙන් අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය ටික ගෙනාපුවාම අපි දැක්කා දැන් ඇවිල්ලා තියෙන තත්ත්වයත් එක්ක මහ බැංකුව විසින් මේක තහනම් කිරීමත් එක්ක ඕපන් කවුන්ට් වලින් දැන් වෙලා තියෙන්නේ බෙහෙත් ද්‍රව්‍ය ටික ඇවිල්ලා තියෙනවා. හැබැයි වරායට ගිහිල්ලා ඒගොල්ලන්ව චෙක් කරනකොට කස්ටම් එකෙන් කියනවා කොහමද ඔයා මේ ටික ගෙනාවේ කියලා. එතකොට දැන් අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ටික තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. හැබැයි මේ වගේ ඒ වගේවත් කරු ඇමතුමා මම ඔබතුමාගේ ආදරෙන් ඉල්ලන්නේ මේ වගේ කාරණා වලටවත් අඩුමතරමේ මහ බැංකුවත් එක්ක කතා කරලා මම කියන්නේ ඒකේ සමහර වැරදි සිද්ධ වෙන එක හින්දා තමයි මම නතර කරලා තියෙන එක හරි. හැබැයි මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ විශේෂයෙන් බෙහෙත් ද්‍රව්‍ය සම්බන්ධ ඖෂධ සම්බන්ධව ඔබතුමා මැදිහත් වෙලා මහ බැංකුව අධිපතිතුමත් එක්ක හරි සාකච්ඡා කරලා මේ පිටරටින් උදාහරණයක් ගත්තොත් ඕස්ට්‍රේලියාව ඉඳලා බඩු ටික එවනවා ලංකාවට. හැබැයි ඕස්ට්‍රේලියාවේ ඉන්න කම්පැනික් එක සාකච්ඡා කරලා නැත්නම් ඒගොල්ලෝ මොකක් හරි වෙන විදියකට හදාගෙන මේ ඖෂධ ටික එවලා තියෙන ලංකාවේ. හැබැයි කස්ටම් එකට ගියාම අහනවා කෝ දැන් ඔයා ගෙනාපු ડોකියුමන්ට්ස් එක අපිට දෙන්න. එතකොට මේ වගේ ඔබතුමා මෙතනින් එතුමාගේ වෙලාවෙන් අපි ගමු.
ගරු ඇමතුමා
සම්බන්ධව අද මම මෙතන එන්න ඉස්සෙල්ලා ලිපියක් සකස් කරලා exchange control අත් එක්ක සාකච්ඡාවක් කිල්ලුවා ජනාධිපති ලේකම් එක්ක මේ ප්‍රශ්නේ විසඳලා මොකද මාසයක් විතර ගන්නවා මේක රෙක්ලියර් කරන්න පළක් කියලා. ඒකත් ඒක අඩු කරගන්න හැකේක්මනේ ලබලා දෙන්න NMR එකේ සහ උදාහරණයක් ගත්තොත් ඕස්ට්‍රේලියාවේ National Health එක පාවිච්චි කරන බෙහෙතක් නම් ඒ සහතිකය ගිරවොත් අනිත් ඒවා ඔක්කොම බයිපාස් කරලා ගන්න කියලා. රයිට්. බොහොම සුදුයි. මොකද හේතුව ගරු මුලසන මන්ත්‍රීමේ මේක තමයි දැන් හිර වෙලා තියෙන එකක්. මොකද හේතුව වරායට අවිල්ලා තියෙනවා. කස්ටම් කස්ඩේකේට ගියන් පස්සේ ડોකියුමන්ට්ස් එක ගත්තාම අරගොල්ලෝ කියන දෙන්න විදියක් නැහැ කියලා. ඉතින් මේ අවශ්‍ය කරන බාණ්ඩ ටික තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව අද ඒ වැඩපිළ සකස් කරා නම්. ඒ වගේම මේ දෙවන කාරණේ විදියට තමයි මම දකින්නේ කරලා තියෙනවා නම් මම ස්තුතිවන්ත වෙනවා කරලා තියෙනවා කියලා මම හිතන්නේ. ඔබතුමා සාමාන්‍ය බොරු කියන කෙනෙක් නෙමෙයි. දෙවෙනි කාරණේ තමයි සැපයුම් ජාල සංකීර්ණ සම්පූර්ණයෙන්ම ජාලය සංකීර්ණ වෙලා තියෙනවා ගරු මුලසරණ මන්ත්‍රීතුමේ. මොකද දන්නවද මම කියන්නම් දැන් වෛද්‍ය සැපයුම් අංශයට තමයි මේ ඇලොකේෂන් එක එන්නේ. වෛද්‍ය සැපයුම් අංශයට තමයි සාමාන්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමස්ත ඇලොකේෂන් එක එන්නේ ගරු ඇමතුමා. හැබැයි ටෙන්ඩර් පරිපාලිය ක්‍රියාත්මක කරන්නේ SPC එක. ඒ කියන්නේ රාජ්‍ය
අවිනාඩිය ගරු මන්ත්‍රීතුමා තියෙන්නේ
තවිනාඩිය. ඒ වගේම මිලදී ගන්න අවශ්‍ය කරන නිර්මිතය පරීක්ෂා කරන්නේ NMR එක. දැන් ඔබතුමාලා දන්නවා NMR එකේ අවුරුදු ගාණක් තියාගෙන ඉන්න ඔබතුමා කරුණාකරලා මේ අයව ගෙන්ලා පරීක්ෂා කරන්න. මේක කෝප් කමිටුවෙත් ගියාලා අපි කතා කරා, කෝපා කමිටුවෙත් ගියාලා මේක කතා කරලා තිබෙනවා. මේවා ලක්ෂ 5ක් විතර ගන්නවා සාමාන්‍ය ඉවැලුවේෂන් ප්‍රොසෙස් එකට. හැබැයි මේ ඉවැලුවේෂන් ප්‍රොසෙස් එකේ අවුරුදු ගාණක් තියාගෙන ඉන්න අය සෑහෙන කාලයක් තිස්සේ මේවා ටික තියාගෙන ඉඳලා තීරණයක් ගන්න තියෙ කියන වෙලා තියෙන. දැන් අද සැපයුම් මංශ ටික සම්පූර්ණයෙන් අඩපණ වෙලා තියෙනවා. මොකද හේතුව මේ එන්න කරන්න දාලා තියෙන්නේ ස්පීසි එක හරහා ඒකට අවශ්‍ය කරන වැඩ කටයුතු ටික නිර්මිත පරීක්ෂා කරන NMR එක හරහා ඒක තුළ ඇතිලා තියෙන තත්ත්වයන් එක විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. දැන් අනිත් එක තමයි ගරු ඇමතුමනි ඔබතුමා දන්නවා NMR එකේ සභාපති දැන් පත් කරා එක්කෙනෙක්ව. ඊළඟට CEO ගේ කාලය ඉක්ුත් වෙලා ඒ වෙනුවට
කාලය අවසානයි
ගරු ඇමතුමා. මට විනාඩියක් දෙන්න මම විනාඩියක් මේක ඉවර කරනවා. එතකොට මේ CEO පත් කරා අලුත් එක්කෙනෙක්. හැබැයි මේකට තිබිච්ච ඉන්ටර්වියු එකට දැන් මොකද වෙලා තියෙන්නේ? මම අහන්න කැමතියි ඒ ඉන්ටර්වියු එකට මොකද වුනේ? ඒ ඉන්ටර්වියු එකේ පත්තු ණයට පත්තින් ටික දුන්නද? නෑ, එහෙම නෙමෙයි කරේ. මේක ගරු කතා මන්ත්‍රීතුමනි, ඔබතුමා ඉවර නම් මම කියන්න. මම කියන්න කැමතියි ඒ දැන් CEO එක්කෙනෙක් ගෙනාවා, එයාව ඇරියා. දැන් ආපහු මෙතනට සාමාන්‍ය තියෙන වෛද්‍ය සේවයේ අනුව ඉල්ලුම් පත්‍ර දාලා පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණය අනුව තෝරගත්ත අයට මොකද කරේ? ඒ අය පැත්තකින් තියලා කරු ඇමතුමා මම දන්නවා ඔබතුමානේ මේ වැදියත් උනේ මම දන්නවා මොකද උනේ කියලා. ඒ නිසා මේක මැදිහත් වෙලා වෙන එකෙක් ගියලා දැම්මද? දැන් එයා CEO ඇක්ටින් දැන් ඉන්නේ කියලා. එතකොට SPC එකේ රාජ්‍ය ඖෂධ නීතිකාන් සංස්ථාවේ සභාපති තුමා ඉතාම හොඳ සභාපතිරෙක්, අපේ ලංකාවේ හොඳ වෛද්‍යවරයෙක්, ගොඩක් මහන්සි වෙන හැදුවා ප්‍රසන්න ගුණසේන මැතිතුමා.
හැබැයි එතකොට මේක දාලා
කියා අවසානේ ගරු මන්ද
දැන් මේකට දාලා තින්නේ ඇක්ටිං එතකොට මං අහන්නේ මේ සැපයුම් ජාලය සංකීර්ණ වෙලා නෙමෙයි විනාශ වෙලා තියෙන වෙන හේතුවක් ඉඳන් නෙමෙයි මේ ආයතන දෙකේම අය ඇතරම වැඩ බලනයි රඟපානයි ඉතින් මේකෙන් තමයි මේ අර්බුදය ඇතිලා තියෙන්නේ ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේකට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්න කියන ඉල්ලීමක් කරමින් මේ ක්‍රියාදාමය ශක්තිමත් කරන්න අපිට විපක්ෂයෙන් ඉඳලා අපිට කරන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා කිසිම ගැටලුවක් නැහැ මේ ආණ්ඩුව ආණ්ඩුවේ තියෙන අර්බුද වෙනම තියාගන්න එක වෙනම කාර්යයක් නමුත් ගන්න හැම තීන්දුවකටම සාධාරණ මේ රටේ ජනතාව වෙනුවෙන් ගන්න තියෙන හැම තීන්දුවකටම කිසිදු පැකිලීමකින් තොරව අපි අපිට දෙන්න පුළුවන් සහයෝගය දෙනවා කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන්
ගරු චාමර සම්පත් දසරා දිසානායක මැතිතුමා විනාඩි 7ක් ලැබෙනවා ඔබතුමාට
ගරු මූලාසන මන්ත්‍රීතුමනි
ගරු ඇමැතිතුමා
මට මිනිත්තුවක කාලයක් ලබා දෙන්න
හරි
ස්තුතියි ගරු දාශරි මැතිතුමනි MMR එක සම්බන්ධව කියාපු කතාව සත්‍යයෙන් තොරයි වර්තමානයේ මේක මුලදී ඉන්ටර්වියු ප්‍රොසෙස් එකක් තියලා ඒ ඉන්ටර්වියු ප්‍රොසෙස් එකේ ලොකු වරදක් වෙලා ඒ ඉන්ටර්වියු ප්‍රොසෙස් එකේ වැරද්ද නිසා ඒ නිවැරදි කර යුතු නිසා ඒ සම්බන්ධව හොඳ නිලධාරියෙක් එතෙන්න යොදන්න සිද්ධ වුණා එක් කාලයකට මේ වෙනකොට ඒ සියලු දෙනාට අයින් වෙන්න සිද්ධ වුණා මොකද අවුරුදු 4කින් වාර්ෂික වාර්තාවල් අරලා නැති නිසා මට සිද්ධ වුණා නිත්‍යානුකූලව ක්‍රියාත්මක කරන්න ඒ වෙනුවට ලංකා විතාමත්ම කීර්තිමත් මහාචාර්ය ජයරත්න මැතිතුමාව පත් කරලා තියෙනවා දැනට සභාපති ඒ බෝඩ් එකට ඉතුරු ටික මේ දවස් තුන ඇතුළත පත් කරලා CEO කෙනෙක් පත් වෙන්නේ අර ඉන්ටර්වියු ප්‍රොසෙස් එකක් තියන්න පුළුවන් ඉන්ටර්වියු ප්‍රොසෙස් එකේ නෙමෙයි තියෙන්නේ ඇක්ට් එකේ තියෙන්නේ ද ඔතෝරිටි shall in consultation with the minister appoint the CEO කියලා ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ අපි ඉන්ටර්වියු ප්‍රොසෙස් එකක් තියලා පටන් ගන්න පුළුවන් ඒකත්
හොඳයි ස්තුතියි